තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට කොහමද?
අපි ඉන්නවා, ජොලිය ඉන්නවා. මෙහෙට හොඳ කාලගුණයක් පවතිනවා.
ආනත් සන්තෝෂයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේ, මම අපි අද වැඩසටහන පටන් ගමු. එහෙමනම් අපි මේ පටන් ගන්න යන්නේ සතිපතා කරන කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්මදේශනා වැඩසටහනයි. එම නිසා මම අතිගෞරවයෙන් ආරාධනා කරනවා ධම්මජීව ලෝක ස්වාමීන් වහන්සේට කමඨහන් සුද්ධ කිරීමේ වැඩ කටයුතු වලින් අපේ වැඩසටහන ආරම්භ කරන ලෙස. සාදු සාදු සාදු. අද ස්වාමීන් වහන්ස එක ප්‍රශ්නයයි, ලිඛිත ප්‍රශ්න එකයි තියෙන්නේ. ඊට පස්සේ දෙන්නෙක් හරි තුන් දෙනෙක් විතර තොසල තිබ්බ මම හිතන්නේ. එනම ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්නවා. ගරුතර ස්වාමීන් වහන්ස, පරයන්ක භාවනාව විනාඩි 50යි. පරයන්ක භාවනාව නොකඩවා මාස 4ක් පමණ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ගත කරමි. පරිදි කරගෙන යමි. අවුරුදු 7ක් 8ක් පමණ සිට සතිය වැඩිවීමට පුහුණු වූ නමුත් දිගටම භාවනාවේ යෙදෙන්නේ මාස 4ක පමණ කාලයකි. අද දින භාවනාවේදී විශේෂ අත්දැකීමක් නිසා මෙසේ ලියමි. භාවනාවට වාඩි ඇස්වසාගෙන සුළු මොහොතකින් දීප්තිමත් සුදු සිරයක් ඉදිරිපිට ඉන්නා වාගේ ආශ්වාස ප්‍රාශ්වාස නැති වී ශරීරය ගැන විශේෂ දැනීමක් නැතිව සිතුවිලි දෙස බලමි. සිතුවිලි නැති වී සිතට විශාල ශාන්ත භාවයක් දැනුනි. මේ ශාන්ත භාවයේ සිටින කාලය ගැන සිහි කිරීමේදී භාවනාවේ වැඩි වේලාවක් මේ ශාන්ත භාවය තිබිනි. ඉතා සියුම් නොසන්සුන් බවක් දැනුණු විට ඒ ගැන සිහියෙන් සිටියෙමි. මෙසේ ශාන්ත භාවය වැඩි වේලාවක නොසන්සුන් සිත තව සුළු වේලාවක ඇතිව නැතිව ගියාසේය. ඇස් අරගෙන එම ඉරියව්වේම තවත් විනාඩි 15ක් පමණ සිටියෙමි. ශාන්ත භාවය දිගින් දිගටම පවතින බව දැනුනි. සිතුවිලි හෝ අරමුණු දැනී අත්හැලමි. නොසන්සුන් බව පහවිය. උපදේශ පතමි. සක්මන් භාවනාව තියෙනවා ස්වාමීන් වහන්සේ, එකක් කියන දෙහෙමම.
ඔය ඉතින් මේ විදිහට මේ වරින් වර අර මේ කාලයකට පස්සේ වැස්සක් වයින්නා වගේ හොඳ අත්දැකීම් ලැබෙනවා. ඒක ඇත්තටම අපේ චිත්ත ශක්තිය වැඩි කරන්න, අධිශ්‍රාණ ශක්තිය වැඩි කරන්න උදව් කරනවා. ඉතින් ඒකෙන් අර ලොකු පණිවිඩයක් දෙන්නේ නැහැ. එහෙම නැත්තම් කියනවා නම් මේක නැවත නැවත වුණොත් තමයි පණිවිඩය ලැබෙන්නේ. එක සැරේකින් ඒකේ ලොකු පණිවිඩයක් නැහැ. ඒක ඇතරින් කියන්නේ අපිට පොටෙන්ෂල් එක තියෙනවා කියලා, පොසිබිලිටි එක. ඒ නිසා අපි මේ පොටෙන්ෂල් එක පොසිබිලිටි එක උරගාලා බැලුවට පස්සේ ඒකට අපි අනුග්‍රහ කරන ක්‍රමයට තමයි ඉදිරි අවස්ථාවල් ඉදිරි වාර ලැබෙන්නේ. ඒ නිසා ඒ අනුව කය වචන ජීවන රටාව කියන මේ තුන, සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ තුන මේකට සපය වෙන විදිහට යොදා ගන්න. ඒකට විශේෂ ඥාන ඕනේ නැහැ. සාමාන්‍ය බුද්ධිය කරන්න. ඔතෙන් දෙනකන් තිබුණ ඥානෙ හොඳටම ඇති. එيشා ඉදිරියට මේ කටයුතු ටික නිචපතා සද්ධාවෙන් ආදර ගෞරවයෙන් නැමී සිට කරන්න කියලා අපි යනවා ඊගාවේ.
සක්මන් භාවනාව. පරයන්කේ නැගිට සක්මන් පරයන්කේ නැගිට සක්මන් කලින් සිතුවිලි ආවිට දැනගෙන අත්හලෙමි. සතියෙන් යුතුව ශාන්ත භාවයකින් සක්මනේ මුල් කොටස ගෙවින. මේ අලුත් නිසසල සිත ගැන සිටීම නිසා සක්මන අතරම සමාවෙන ස්වාමීන් වහන්සේ, මේ අලුත් නිසසල හැඟීම නිසා අලුත් නිසසල සිත ගැන සිටීම නිසා සක්මන අතර මගදී සිතුවිලි බහුල විය. ඔබ වහන්සේලාගේ ධර්මදේශනාවල යම් කරුණු සිහි විය. උපදේශ පතමි. ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායු පතමි.
ඒකත් ඇත්තටම අර පරියන්ක වගේ එකක් තමයි. හිත සකස් වෙලා ගියොත්, සූදානම් වෙලා ගියොත් ඒක අනිවාර්යෙන් ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් ඒකට අර සකස් වෙන පරිසරය අපේ ඇතෙම නෙවෙයි තියෙන්නේ. නමුත් අපේ ඇත අපි ළඟත් පෙරපින තියෙන්න ඕනේ. ඒ වුණාට පස්සේ කියපු බණ වුණත් ආය ඇහුවොත් වෙනසක් තියෙනවා. ජීකරේ අපි කියන්නේ ජීවිතය අලුත් වෙනවයි කියලා. ඉතින් අලුත් වීම ඔයක විතරමයි ලෝකේ තියෙන එකම ක්‍රමය. ඔය අලුත් වීමට විසුද්ධිය කියලාත් කියනවා. ඔක ඔතක ඔය වගේ එකක් වෙනකොට කොච්චරක් විසුද්ධිය වෙනවද කියලා කිරණ ගෙනාට තේරෙන්නේ නැහැ. ඒක ඉතින් කමක් නැහැ. ඒක ඇති දෙයක් ඇත්ත නැහැ. ඒ සඳහා අපි සද්ධා විදිහෙන් තියා ගන්නවා. සත්‍යපතා වැඩ නිජපතා වැඩ කරන සද්ධා සතියේ ඒ වගේම සීලෙන් අනුග්‍රහ කරන්න. එතකොට ඔය ගැම්ම ඔය වේගේ කඩා ගන්න තු ඉදිරියට යන්න පුළුවන් වෙයි එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
උදේ අපිට ඇහෙන්නේ නැහැ ඔයාව. කමක් නැහැ. චමත් එහෙනම් ඔයාගේ මයික් එක මියුට් කරලා ඔයාගේ ප්‍රශ්න අහන්න.
ඉරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ එනවාද?
එනවා.
මට වයස අවුරුදු 20යි ස්වාමීන් වහන්සේ. මේ Nissan වණේට දෙපාරක් ඇවිල්ලා තියෙනවා. මම ගිය සතියේ අන්තිමට කමඨාන් වර්තාව ඉදිරිපත් කරපු ගාමයි. කමඨාන් වර්තාව සක්මන් භාවනාව සිවෙන්තිගල් දෙල්ලු මන්තිරෝක කරපු මේ සක්මයේදී යටිපතුලට දෙන දේවල් වලට අවධානය යොමු කළා. පාද පොළවේ හොඳට ගෑවිලා තියෙනවා කියලත් ගල් දැනෙනවා කියලත් වැලි පෑගෙනවා කියලත් දැනුණා. ගලුත් වැලි ගොඩක්ම අඩුතනක ස්පර්ශයක් සතියට වුණා. මුලදීම සතිය ටික අඩු වුණත් ක්‍රමානුකූලව සතිය ටික ටික වර්ධනය වුණා. පස් වැඩි තැනක හිටගෙන ඉන්නකොට එක වතාවකදී පස්වල ලොකු සීතල ගතියක් දැනුණා. ඊට පස්සේ වතාවකදී පස්වල ඊට වඩා අඩු සීතල ගතියකුත් දැනුණා. ඒ අවස්ථා දෙකේ වෙනස හොඳට තේරුණා. හැරෙනකොට වාතය හරහා නිදහසේ යන කකුලේ යටිපතුල කිසිම දෙයක් ස්පර්ශ වෙලා නැති විත්‍යත් හොඳට දැනුණා. තව වතාවකදී හැරෙනකොට පස් අතුල්ලගෙන යටිපතුල වෘත්තාකාරව හැරෙන බව තේරුණා. හැරෙනකොට කකුලක බර අනෙක් කකුලට මාරු වෙන බව තේරුණා. ඒ කකුලකින් විතරක් හිටගෙන ඉන්නකොට ලොකු බරක් ඒ කකුලේ යටිපතුලට යදිලා තියෙන බව දැනුණා. කලාතුරකින් වගේ ඒ කකුලක කොටසක් පොළවේ ගැටවින් තියෙනකොටම වාතය හරහා යන අනිත් කකුලේ විලුඹට ටිකක් ළඟින් මුංචි පැලෑටියක හැප්පීම එහෙම නැත්තම් පොළව මත යන්තමින් ගෑවීම දැනුණා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බවත් දැනුණා. හිටගෙන ඉන්නකොට යටිපතුල් දෙක මතම ආසන්නව සමානව බර යෙදিলা තියෙන බව දැනුණා. වෙලාවකට සතිමත්ව ඉන්නකොට සතිමත්ව ඉන්න බව දැනුණොත් සමහර වෙලාවකට අඩු සතියකින් හිටපු හින්දද සතිමත්ව ඉන්න ඇතයි කියලා විශ්වාසයක් තිබුණත් ඒ අත්දැකීම විඳින වෙලාවේදීම සතිමත්ව ඉන්න බව දැනගෙන තිබුණේ නැහැ. විනාඩි 40ක් විතර සක්මන් කරනකොට දැනෙන ගතිය අඩු බවකුත් තේරුණා. අකණ්ඩව සතිමත්ව වට පහකට වඩා සක්මන් කරන්න පුළුවන්. කොහොම වුණත් යටිපතුල වදින මුල්ම වෙලාව ඊට පස්සේ යටිපතුලේ මැද හරිය වැදීම අන්තිමටම ඇඟිලි පොළවේ ගැටීම වෙනකන් තියෙන සම්පූර්ණ විස්තරයම තම සතියේ නිරීක්ෂණය කළ නැති වුණා. විශේෂයෙන් මේ අධ්‍යක්ෂකේ මැද හරිය ගැන නම් තරමක් දුරට යම් අවබෝධයක් වැටහීමක් තියෙනවා. කලාමතරකින් වගේ විශේෂයෙන්ම හැරෙනකොට එහෙම නැත්තම් හිටගෙන ඉන්නකොට හිත මේ මොහොතේදී මේ රූපයක් දැකමින් ඉන්න බව තේරුණා. හැබැයි ආයත් යටිපතුලටම අවධානය යොමු වෙනවා. අසතිමත් ඉඳලා පශ්චාත්තාපයක් නැතිව ආයත් සතිමත් වෙලා ටික දුරක් ගියායින් පස්සේ මුලදී අසතිමත් හිටි බවත් පස්සේ සතිමත් වුණ බවත් තේරුණා. කන ඇතුලේ සතෙක් දඟලනවා වගේ දැනුණත් පොඩ්ඩක්වත් ඒකට ප්‍රතිචාර දක්වන්න කියලා කන කසන්න ගියේ නැහැ. ඒ සංවේදනාව තියෙද්දීම යටිපතුලට දැනෙන දේවල් වලට අවධානය යොමු කළාම සුපුරුදු විදිහටම යටිපතුලේ දැනීම වෙතටම හිත පිහිටියා. ඒත් සක්මනේ කෙලවර වගේ තැන්වලදී විටින් විට ඒ සංවේදනාව දැනුණා. වේලාවකදී යටිපතුලට හිත යොදාගෙන හිටියත් ඇත්තටම වටේ පිටේ සෑහෙන ශබ්ද ප්‍රමාණයක් තියෙන බව ආයමත් තේරුණා. ඒත් ආයත් මූල කමඨාන වෙතම හිත ගියා. අවසර ස්වාමීන් වහන්සේ.
හොඳයි. මට වැදගත්ම ලිපිය දැකපු දෙ මේ අවුරුදු 20යි කියලා තියෙන එක තමයි. ඒක කියනකොට පණ එනවා හිතට පොඩ්ඩක්. මොකද මට ওই පණවිඩිය හම්බුනේ 26 27 වෙනකොට. ඉතින් මට ඊර්ෂ්‍යා හිතෙනවා මට වැඩි බාල වයස්කාරයෙක් සතිමත් වෙනවා දකින්නකොට. ඇත්තටම 26 වුණාට මට අවුරුදු 30 35 විතර වෙනකම්ම ওই කියන විදිය පිරිසුදුවක් තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ වගේ ඒ කාලේ මේ වගේ සාකච්ඡා කරගන්න අපිට වෙලාවක් තිබුණේ නැහැ. නමුත් ඒක අර ඒ ලැබිච්ච තිය මම බොහොම අගය කරනවා. මොකද ඒ කාලේ මේකට වැඩි දුර්ලභයි ඒක. ඒ නිසා දැන් ඔය කියන සක්මණේ විස්තර ටික අපි හතරකම් ප්‍රශ්නකට දාලා ඉදිරිපත් කරනවා. ඒක ටිකක් පිරිචි ගතියක් එනවා එතකොට. ඉතින් එහෙම ලියවිච්ච ලිපි 7-8ක්ම අපි ළඟ දැන් තියෙනවා. මම දන්නේ කැනඩාවෙන් ආපු ලිපිත් තියෙනවද කියලා. ඒකෙදි තියෙනවා සතියෙන් ඉන්නකොට සක්මනේ ඉන්නකොට දැන් සතිය තියෙනවා බව දැනගන්න වෙලාව. ඒ කියන්නේ මුළු හදින්ම සක්මන. ඊගාට තියෙනවා සක්මනේ ඉන්නකොට සතිය තියෙනවා. හැබැයි බාධක කරදර වටපිට තියෙනවා. සද්ද ඕනනම් තියෙනවා, වේදනාවක් නම් තියෙනවා, හිතවිලි ඕනනම් තියෙනවා. හැබැයි බාධා නැහැ. බාධා තිබුණාට බාධා නැහැ. තුන්වෙනි එක තියෙනවා හිත හොඳටම බාධා වෙලා. හිත හොඳටම නොසිතපු නොපතපු අරමුණක. හැබැයි ඒක හොඳටම දන්නවා. හැබැයි කිසිම ලැජ්ජාවක්වත් කිසිම පශ්චාත්තාවපයක්වත් කිසිම සැලීමක්වත් නැහැ. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ පිට ඉන්නකොට නන්නත්තර වෙච්ච හිත සැලෙන්නේ නැතුව මම හුස්ම ගන්නවද කියලා, මැරිලා නැද්ද කියලා, ඉඳගෙනද ඉන්නේ කියලා, ඇවිදිමින්ද ඉන්නේ කියලා බලන්න පුළුවන්. ඒක තමයි හතරවෙනි විකල්පය. පිට ඉඳගෙන නන්නත්තර වෙච්ච හිතකින් තමන් කරගෙන යන මූල කර්මස්ථානයේ ඉරියව්ව බලන්න පුළුවන්. ඒක හරියට ආයාසයෙන් හඳට ගිහිල්ලා හඳේ ඉඳගෙන පෘථිවි දිහා බලනවා වගේ. නැත්තම් චන්ද්‍රිකාවක ඉඳගෙන පෘථිවි දිහා බලනවා වගේ. ඒ කවදාකවත් අපි දකින්න පෘථිවි නෙවෙයි. අන්න ඒ විදිහට ওই හතරකම් ප්‍රශ්නෙට ওই රාර්ථව දාන්න දාලා මේ නිරෝෂ් මාර්ගයෙන් අපිට එවන්න අපි ඒක අපේ ටෙස්ටිමොනිස් වලට දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහට මේ ඔයි වයිසේදී අල්ලගත්තොත් ඉතින් මට කතා කරන්න දෙයක් නැහැ. ඉතින් මම මේ පසුගිය ටිකේම පදවැල් රචනය කරා පරණ සින්දුවකට සිරි දැරු කැල හෙර පුරාතනේ ඔන්නෝම කෙල් ලස්සන සින්දුවක් තියෙනවා ලතා මංගේස්කර් කියපු එක. ඒක ලියලා තියෙන්නේ මේ ආනන්ද සමරකෝණ කියන අපේ ජාති ගීය ලිපි එක නා. හැබැයි අඬා වැටෙනවා අයි කොයි යන්නේ ඒ දරුවනේ කොහෙද ගියේ කොහෙද ඉන්නේ කියලා අඬා වැටෙනවා. නමුත් මට එහෙම අඬා වැටෙන්න බෑ. මම දැන් කවියක් ලිව්වා. සිටි වීරු කැල හෙල පුරාතනේ සති දරු කැල වී අද හමු උනේ. සති පාසලේ සති කඳ උරේ මින් මේ උන් හිනැහුනේ අපිට හොර හොර රහසේ පණිවිඩයක් දෙමින් කියලා. මුන් අපිට කියනවා උඹලා නාකියෝ උඹලා වයසක මිනිස්සු මහා මැට්ටෝ. මහා මොඩියෝ. ඒක මේ වන්නිලැත්තොත් කිව්වයි දමන් ගියාට පස්සේ දඹානේදී පොඩි උන්ට අපි කෙලින්ම කියමු අපි විතර මෝඩ జాතියක් නැහැ කියලා වැඩි හිටියෝ. එතකොට පොඩි උන් hina වෙනවා. උන් hina වෙන්නේ මයිදියා බැල්ලා උනාට උ යොමු කරලා තියෙන්නේ අම්මට තාත්තට තමයි hinaව. උ යොමු කරලා තියෙන්නේ පන්තලේ පති ගුරුවරට තමයි. උ යොමු කරලා තියෙන්නේ පන්තලේ හැමදෙරට තමයි. ඉතින් මං එක හංගගෙන තියාගෙන ඉන්නවා. ඔය නාකි ටික නැතුව කරන්න බෑ. හැබැයි මේ පොඩි උන් ටික නැගිටපු දවසේ උන් අපිට hina වෙනවා. මේ අපි ළඟ මොකක්වත් නැති වෙලා නැහැ. ඒ සියලුම සිරියාව ඒ විභූතිය හෙලේ තිබිච්ච සතිපාසලේ මතුවෙලා. ඉතින් අපි උඹලා වගේ කොල්ලොන්ගට දෙනවා බය නැතුව කඩු අතර දෙනවා. මේක අරගෙන ඵලයල්ලා අරගෙන කියන්නේ උඹලා හැදියල්ලා හැදිලා උඹලාගේ වැඩක් කරන ගමන් ওই නිහඬ පණිවිඩේ කාටවත් කියන්න එපා භාවනා කරනවා. වැඩි හිටියන්ගේ වැඩේම මේ බොරු සෝබනේ කෑ ගැහිල්ලයි මම භාවනා කරනවා මම භාවනා කරනවා කියලා. පොඩි උංගාවේ මොකක්වත් නැහැ. උණ්ඩ ඉස්කෝලේ සබ්ජෙක්ට් එකක් වගේ ෆිසික්ස් ඉගෙන ගන්නවා වගේ මේ සතිය. අර හතර කොනට දෙම්මර පස්සේ ආයෝකේ ওই කාටෝක කෑ ගන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මට තියෙනවනම් යුතුයකමක් මට තියෙන්නේ ඔක ඉදිරිපත් කරන ක්‍රමේ හදලා දෙන එකයි. ඒකටත් මම කරන්නේ අපේම අනෙක් කය ඉදිරිපත් කරපු ක්‍රම වේදේ අඳුන්ලා දෙන. ඕක කිසිම ආශ්චර්යයක් නැහැ. ඔක අපේ ස්වභාවය. ඔක තමයි අපේ හැබෑ නිවහන. ඔකට උදං අනන්ට ආඩම්බර වෙන්න තරම් අපි නීන හීන જાතියක් නෙවෙයි. ඒක නිසා මේ ওই ටික පිළිවෙලට ඉදිරිපත් කරන්න ඉගෙන ගන්න. ඉගෙන ගන්න ගමන් ওই වැඩි හිටියන් දෙපෙන්නේ නැති වෙන්නේ මම කරා වගේ භාවනා කරන බව පේන්න තියන්න එපා. උන් ওই වාඩි වෙනවා උඹත් වාඩි වෙනවා. ඒක ප්‍රශ්නයක් නැත්තේ නෑ. නමුත් හැම වෙලාවෙම අතර ඉරියව්වෙම සතිය පවත්තන්න ගියොත් ආයුඥය වෙන මොකක්වත් බලාපොරොත්තු වෙන්න එපා. ඒකම තමයි අපිට හම්බෙච්ච දයාවැද්ද. ඒක නිසා ඒක පිටරට ගෙහිටියයි කියලා උතුරු කුරු දිවයිනේ හිටියයි කියලා ගණන් ගන්න නැතුව කරන්න පුළුවන් බව හැකි සංඥාව ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
නැයි සම්මුන්ත
සාන්ද
පර්යංක භාවනාව මුලදී සිත වාඩි වෙලා තියෙන ඉරියව්වට යොමු වේවි කියලා බලාපොරොත්තු වුණත් මුල් අවස්ථාවේදීම හුස්ම දෙන්නට පටන් ගත්තා. ඒ නිසා හිත කෙලින්ම හුස්මට යෙදුවා. ආශ්වාසයේදී හුස්ම නාසය ඇතුළට යන බවක් ප්‍රශ්වාසයේදී හුස්ම නහයෙන් ඉවතට යන බවක් දැනුණා. මෙහෙම හුස්ම කීපයක් බලනකොට නින්දක් හෝ අසතිමත් වීමක් සිද්ධ වුණා. ඊට පස්සේ හිත ඉරියව්ව වෙත යොමු වුණා. ඒ වෙලාවේදී කකුල් දෙකේ බර පැදුරු මත යෙදිලා තියෙන බව, අත් දෙකේ පිහිටීම, කුන්දේ පිහිටීම දැනුණා. ඉරියව්ව නිරීක්ෂණයෙන් පස්සේ හිත ආයෙත් ටිකක් එකඟ වෙච්ච බව දැනුණා. පසුවදී හුස්ම දැනෙන්න පටන් ගත්තා. ප්‍රශ්වාසයේදී යම් රළු ගොරෝසු ගතියක් දැනුණා. මේ විදිහට වරින් වර අස්තිමත් වීමත්, ඊට පස්සේ උත්සාහයෙන් යුතුව ආයෙත් සතිමත් වීමත් සිද්ධ වුණා. මුලදී කොන්ද කෙලින් තිබුණත් සමහර වෙලාවක කොන්ද පාත් වුණා. එතකොට ආයෙත් කොන්ද ඍජු කරනකොට ඒ කොන්දේ චලනය වෙත සතිය පිහිටියා. අකණ්ඩව සතිමත් හුස්ම තුනක් විතර නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ නිරීක්ෂණයේ අතරතුර හුස්ම ගැන බොහොම පුංචි වැටහීමක් තියෙනවා. එක වතාවකදී නිින්ද ගිහින් හෝ අසතිමත් වෙන්නකොට සද්දයක් ඇහෙනවත් එක්කම අවදි වෙලා ඊට පස්සේ ආයිත් කයට හිත යෙදුණා. කොහොම වුණත් ඊයේ කරපු පර්යංකයට, ඊට ඉස්සෙල්ලා දවස් කරපු පර්යංකයට වඩා පුංචි ප්‍රමාණයක් ඉදිරියෙන් ඉන්න බව හැඟෙනවා.
ඒ කියන්නේ ඉදිරියට යන බව දැනෙන්නේ තමන් අතින් එදා වෙච්ච වැරදි තමා තුළම මේ හික්මීමක් විදිහට මතුවලා යන ලැජ්ජාවක් විදිහට හෝ පශ්චාත්තාවපයක් විදිහට නෙවෙයි හික්මීමක් විදිහට. ඒතකොට තමන් ස්වාධීනයි, කවුරක්වත් ළඟ ඉඳලා නෙවෙයි කියලා දුන්නේ අස්පනා පිට මේ දේවල් නැවත වෙනවා. ඒතකොට තමන් තුළින්ම ක්‍රමසහ විදි පහළ වෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රමසහ විදි අතින් අපි සියලුම මානවයෝ සමානයි. අපි ඒක හිතන්නේ නැතුව මේ ලොක්කංගෙන් බක්කංගෙන් උත්තර බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් පිටරට කලින් විශේෂඥ උරු ගෙන්නන්න බලාපොරොත්තු වෙනවා. මට උත්තර ඇති කියලා එක උත්තරයක්වත් වැඩක් නැහැ. ඒ ඔක්කොම ණයට ගත්ත උත්තර අර තමන් තුළින්ම ඉතාම පොඩ්ඩක් ඒ කරපු වැරද්දා නොකර සිටීම දැක දැක දන දන සිද්ධ වෙනකොට ඉතින් ඒකට අපි සාමාන්‍ය බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකට හික්මීම නැත්නම් රෙස්ට්‍රේන් කියලා. ඔච්චරයි මේ ශාසනය කියන්නේ. එහෙම නැත්නම් මේ සබපබසා කරන වැරදි නොකර සිටීම. වැරදි නොකර ඉන්න වැරද්ද දැනගන්න ඕනේ. වැරද්ද දීම ඒකල එක නොසැලී තමන් තුළ මේකට ක්‍රමසාවිදි තියෙනවා කියලා තමන්ගේ ගබඩාව ක්‍රමසාවිදි හොයන්න යන කෙනා හරිම ස්විච්චයි ස්වාධීනයි ස්වෛරී. ඉතින් ඒක ඇත්තට හුඟක් තියෙනවා මේ පුංචි වයසවල. මේ පුංචි වයසවල අයට භාවනා උගන්වන්න කියලා අපි හරියට අවුල් කරනවා. අපිට කියලා තියෙන මෙන්න මේ දේ කරපන්, උඹ ක්‍රමසාවිදි හොයාගනින් කිව්වහම ඒකෝල අපිට කරලා වසාර්ථක වෙලා අපිට එක නොපැකිලෝ බෙදා ගන්නවා. ඒ බෙදා ගැනීම තුළ පොඩි උන්ට ලොකු පෞරුෂත්වයක් වෙනවා. නාකි ඒවට කැමති නෑ. නාකි හිතන්නේ මේ ඔක්කොමලා මේ වයසකයි අපි කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මම ගොඩක් වෙලාවට මේ මොනවක්වත් කියලා දෙන්න යන්නේ. එහෙම ඒ දවසෙන් දෙකෙන් කියලා දෙන්න වෙනමම හදාගත්ත උපදේශ මාලාවක් මේකේ නෑ. නිකන් පොඩි ගයිඩ්ලයින්ස් ටිකක් දෙන්න පුළුවන්. නැත්තම් frequently asked questions කියලා අපිට ලියලා තියන්න පුළුවන්. හැබැයි එකකින් අර යාගේ තමන් තුළින් තමන්ගේදී ක්‍රමවේදී හොයාගන්න එකට හානි වෙන්නේ නැති වෙන විදිහට කටයුතු කරන්න ඕනේ. ඒක ලියලා ඒ සොයාගත්ත පුංචි උනත් කමන්නේ ගොඩ ආපු ක්‍රමවේදය ලෝකෙටම මුරගාල කියන්න ඕනේ. ඉතින් යනුව ඒ පුංචි ටික තමයි අපිට ඉතාම වැදගත් වෙන්නේ. මොකද ඒක ස්වම්බු තමන්ගෙම ආපු එකක්. ඒක ළඟට ඉස්සරහට යනකොට ඔක බොහොම සුලභ වෙන්න පටන් ගන්නවා. පටන් ගන්නකොට කරන්න තියෙන්නේ ඒක අගය කරන එක විතරමයි. ඒකට මොනම විදියෙන්වත් අවශ්‍ය වෙන්නේ නැහැ මොනවාක්වත්. මෙන්න මේක හරි කියන එක ඒක නැවත නැවත වෙනකොට ඕක තහවුරු වීමක් වෙනවා. අන්නේ තහවුරු වීම හරහා අපි මානවයාගේ අලුත් ඇතුළත තියෙන මේ නිර්මාණශීලීත්වය වර්ධනය වෙනවා. ඒක ওই ලෝකේ තියෙන පිස්සු වර්ධන මේ උපමාන වලින් මනින්න බෑ. මේ පුද්ගලයා සජීවී වෙන හැටි, වර්තමානයේ ලැබෙන හැටි, අප්‍රමාද වෙන හැටි වශයෙන් කියන දේනේ. අනේ පුංචි ටික නැවත නැවත ඉස්මතු කරමින් ඉදිරියට යන්න කියලා කියන්න
පුළුවන්. ඔසරේ ස්වාමීන් වහන්සේ මේ තව පුංචි ප්‍රශ්න තුනක් තියෙනවා. ඔබ වහන්සේ කැමති නම් විතරක් ඉදිරිපත් කරන්න.
ටිකට ඇහුවොත් ඔච්චර හොඳයි කිව්වට උඹට ටොක්ක්ක් අයින්නවා. ඉක්මනට ප්‍රශ්නේ අගටියෙන්නේ අහන්න ඕන.
මොකද ස්වාමීන් වහන්සේ ඇහුන්නේ.
ටික ප්‍රශ්න ඇහුවොත් ටොක්ක්ක් අයින්නවා අයියෝ.
ආ හොඳයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ කෙටියෙන්ම කියනවා නම් අර ඔෆිෂියලි අර සක්මන කරන වෙලාව නෙමෙයි, ඊට පස්සේ හවසදි කරනකොට මම පොඩ්ඩක් හිතුව වීර්ය පොඩ්ඩක් අඩු කළ කරන්න ඕනේ කියලා. එතකොට මට මේ පුදුම විදිහට දැනුණා මේ අර පාදේ පොළවේ වදින වෙලාව මැද හරිය ඊට පස්සේ ඇඟිලි වදින එක ඒ පොඩ්ඩ වෙලාවක් කරා, ඒක හොඳට තේරුණා මට. ඒකෙන් පොඩි නිගමනයක් එන්න පුළුවන් වුණා, මේ පොඩි නිගමනයක්, මේ මම වීර්ය සාමාන්‍යයෙන් සක්මනේදී යොදවන වැඩි කියලා. ඒ හින්දා ඒක අඩු කරන්න මම බලාපොරොත්තු වෙනවා.
ඒක එහෙම කරන්න ඕනේ. භාවනාවේ හැටි තමයි ආරම්භ ධාතු වීර්ය, නික්කම වීර්ය, පරක්කම වීර්ය කියලා එnde end 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 වීර්ය අඩු වෙනවා. ෆස්ට් ගියර් එක, සෙකන්ඩ් ගියර් එක, තර්ඩ් ගියර් එක, ටොප් ගියර් එක වගේ. ඉතින් ෆස්ට් එකට දානකොට හුඟක් පෙට්‍රල් වියදම් වෙනවා. ඊට පස්සේ තමයි දැනගන්න ඕනේ ඒක දැන් වාහනේ පදිනකොට යදෙනකොට ෆ්ලැට් එකේ නෑ යන්නේ සෙකන්ඩ් එකට දාගන්න. ඊට පස්සේ තර්ඩ් එකට නැත් ඔටෝ ගියර් එකක් වටන වෙලාවලුත් තියෙනවා. දැන් තියෙන ඔටෝ ගියර් නේ ඉස්සරකෙ තිබුණ තමයි අපි කතා කරන ගියර් සිස්ටම් තිබුණේ. ඒක මේ වාහනේ හදනකොට ක්‍රමයක් ඒ. පිකප් එකට හුඟක් පෙට්‍රල් දෙනවා. ඊට පස්සේ එnde end 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 යනවා. ඒකට කියන්නේ තදුපක විරිය වාහනට එන. ඒට ගැලපෙන්නා වූ විරියක් මුදා හැරීම ඒක අපේ සිස්ටම් එකේ හැටි. හුඟක් වීර්ය කෙරුවයි කියලා කල්පනා වෙනකොට ඒකේ වැරද්ද අපිට තේරලා ඉවරයි. ඒ වැරද්ද තේරෙන එක තමයි වැදගත්ම දේ. අනිත් දවසේ වීර්ය අඩු කරන්න යන්න එපා. ඔහොමම කරගෙන යන්න. ඒකට බලන්න එnde end 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 ඉදිරියත් ඉදිරියට යන එක දුරස්ත ඒකකයක් සඳහා යොදන ඉන්ධන ප්‍රමාණය එnde end අඩු වෙනවා. ඒක ඉතින් බුදුහාමරෝ දැකපු දෙයක්. අන්න ඒක මත සිහිපත් කරගෙන යන් අපි යනවා ඊගා ප්‍රශ්න.
අවසරයි ස්වාමීන් වහන්සේ, මේ මම හරියට හෙව්ව මේ ගැන නම් මේ දසකතා වලින් අන්තිම දෙක වෙච්චි මේ විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා වල නිර්වචන ගැන පුඩි විස්තරයක් දෙන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ වටිනවා.
අපි ළඟ විමුක්ති හැම වෙලාවෙම තියෙනවා. ඒක අපි හොයන්නේ. අපි මේ හිර වෙන හැටි විතරනේ හොයන්නේ. අර විශේෂ පතේයි මේකයි අනම්මනම් කියලා. ඉතින් මේ අපි විමුක්තියෙන් උපන් જાතියක්. ඒක අපේ සෙකන්ඩ් නේචර් එක. ඒක තමයි විමුක්ති කතා කියලා. ඒක විමුක්ති ඥාන කියලා ඒකට උද්දීපන වෙන විදිහ කතා කරන්න ඕනේ. අරක උපේපම්, මේක උපේපම්, අරක පාඩම් කරපම්, මේක තටමපම්, ඉව බයිල කතා. ඒ වෙනුවට විමුක්තිය උප්පත්තියෙන් තියෙන එකක්. ඒක දැනගන්න එක විමුක්ති කතා. ඒක විමුක්ති ඥාන දර්ශන කතා කියලා තව කෙනෙකුට කතා කරන්න. ඒ තටමලා ගන්න දෙයක් නැහැ මේ ලෝකේ. මුලින් මුලින් තටමන බව මම ඉස්සෙල්ලත් කිව්වනේ. පහු වෙනකොට ඒක ඉබේ සිද්ධ වෙනවා. අන්නේ මිනිස්සු මේ ඉබේ සිද්ධ වෙනලාට තටමනවා. තටමන්න ඕන ලයි බුදියාගෙන ඉන්නවා. ආන්නේ දෙක වෙන් කළ පෙන්නනවාට කියන විමුක්ති ඥාන දර්ශන කතා කියලා.
හොඳයි ස්වාමීන් වහන්සේ, අන්තිම ප්‍රශ්නේ. ස්වාමීන් වහන්සේ මේ සති සම්පජඤ්ඤයට දෙන මේ නිර්වචනේ මොකද්ද කියලයි ඒක ගැන
සම්පජඤ්ඤය කියන්නේ සති සම්පජඤ්ඤය තමයි. ඒක නූලයි දිගට්ටයි වගේ සීන ඕන කියලා සිංහලෙන් කියනවා. ඔහොම නිර්වචන දෙන්න බෑ. ඉතින් ඔක ජීවිතේ පුරාම ඉගෙන ගන්න තියෙන දෙයක්. සත්‍ය කියන්නේ සාමේ නම් සම්පජඤ්ඤය කියන්නේ සාමවන්ත සාමකාමී රටක ඇති වෙන අසංවර්ධනෙ. සත්‍ය කියන්නේ ඉදිකට නම් සම්පජඤ්ඤය කියන්නේ පිටිපසෙන් ගිහිල්ලා ගැටේ දාන නූල. ඉතින් ඒතර ගොඩාක් දේවල් කියතයි උඹ වයස නැහැනේ තව ටිකක් අල්ල ඔහොම ඉගෙන ගනි. එතකොට ඔය ටිකක් නිර්වචන ඉගෙන ගනි. නිර්වචනයක් නැහැ කියලා විතරක් දැන් අපි කෙටියෙන් මතක් කරගන්න. මේ කෙරෙහි උත්සාහයක් විතරයි.
තවින අන්තිම පොඩි කැලල.
නෑ 3යි ඔච්චරයි. ඔය තවත් අන්තිමයක්. 3යි ඉල්ලුවේ.
සමත් අපි සතිය ආමුද මොකද මේ
හරි
හරි ඔය කෙනෙක් බලන් ඉන්නවා ගොඩක් වෙලා ඉඳලා නෑ
මොලේ ටොක්ක කයින්ද
වෙනවා මොකටද වැරද්දක් වුණා
නෑ ස්වාමීන් වහන්සේ තමයි කියන්න ඕනේ ස්වාමීන් වහන්සේ ටොක්ක අයිනෝද ස්වාමීන් වහන්සේ
ඕන්නෑ දෙන්න බෑ තුනක් අහන්න කිව්වා තුනක් ඇහුවා ඒක ලියලා දාන්න
පුළුවන් සමත් අපි සතිය
ආමුද අවුරුදු 20ක් යනකොට
මම chat එකේ දාන්න ඊමේල් ඇඩ්‍රස් එක එවන්න මම
ෆෝන් එක ලිඛිත අන්තරයක් ඕනේ අර හතර ආකාරයට ලීලා දාන ටිකයි ওই ටිකක් දාන්න අනිත් දවසේ ප්‍රශ්නයක් ඉතුරු කරගෙන ඉන්න බෑ නැත්නම් මැරෙන්න
හිතනවනේ ඒකට මේ ඔයා මට ඊමේල් එකක් එවන්න එතකොට මම අර දැන් ලියදන ලියලා තියෙන සතර කොම් ප්‍රශ්න ටිකත් එක්ක ෂෙයා කරන්න ඒවා දිහා බලලා කොහෙද ලියන්න ඕනේ කියලා
පොඩි කාර තොරතුරු ටිකක් යවන්න අර කකුල තියෙනකොට වදි නැහැටි ඔසවනකොට තියෙන ටිල්ට් එකයි ඒ ටිකත් මෙයාට දෙන්න මෙයා තව ගොඩක් ඉතුරු එකතු කරාවි
අලෝෂන්
අස පොඩි කාගේ නම කොහෙද මම මොකද අර මේ අඩිය තියෙනකොට 1 2 3 4 දාපු එකන
සබිතු මයිකත් යවන්න ඒ වීඩියෝ එකත් මම යවන්න
ඔය මට ඊමේල් එකක් යවන්න මෙයා අපිට ලියලා ලං කරලා තියාගමු හරි අපි යනවා ඊගාව
සුරංගනී එනම් ඔයාලට අහන්න පුළුවන් ප්‍රශ්නේ
එඩ්වන්ස් අන්නයි ස්වාමීන් වහන්සේ මම පරියංකයයි සක්මනයි සාමාන්‍ය විදිහට කරගෙන යනවා මට මේක නම් බැනුම් අහන ප්‍රශ්නයක් වෙන්නත් ඇති බයින්ද නම් එපා මේ සාමාන්‍ය ජීවිතයේ වැඩ කරගෙන යනකොට තමයි මට මේ දේවල් හිතපු ගමන් ඔළුවට එනවා මේකට මොකද කරන්න ඕනේ කියන එක බණ අහනකොට ඒවත් එක්ක එකතු වෙලා. දැන් අපි ගොඩක් වෙලාවට සාමාන්‍ය ජීවිතේ කරන්නේ රුචි දේවල්මනේ අරුචි කරනවා. අරුචි වුණොත් මිසක් කරන් සංස්කාර විදිහට කෙරෙන්නේ රුචි දේවල්මයි. එතකොට ඒක දකිනවා රුචියක් තමයි මේ කරන්නේ කියන එක. ඒ වුණාට ඒකෙන් සංස්කාර ඇති වෙන බවක් දැනගත්තට ඒකක ආදීනවයක් නම් දැන් කිසිම විදිහකට දකින්නේ නැහැ. ඒවා තව තවත් සමහර දේවල් පෝෂණය වෙවි කෙරෙනවා කියන එක හඳුනාගෙන තියෙනවා. දැන් මේ පහුගිය සෙනසුරාදාවක චන්දරත්න හාමුදුරුවෝ කරපු වැඩසටහනක් අහගෙන ඉන්නකොට මට තේරුම් ගියේ, මං හරිද කියන්න දන්නේ, ඒ එහෙම ඒව පෝෂණය වෙන්නේ අපි අතින් අපේ සති සම්පජන්ණය හොඳට වැඩිලා නැති නිසා කියලයි. එතකොට අපි සාමාන්‍ය ජීවිතේදී සිද්ධ වෙන දේවල් ඇත්තම කියනවා නම් මං සින්දු අහනවා, නාට්‍ය බලනවා, ඒව ඔක්කොම කරනවා, භාවනාත් කරනවා. ඉතින් ඒ වගේ දේවල් නවත්ත ගන්න මට හැකියාවකුත් නැහැ. ඒක මගේ දුර්වලකමක් කියලා මම දන්නවා. ඒ වගේ වෙලාවක මං කළ යුත්තේ
කුමක්ද කියලා මට කියනවා. සින්දුක් කියවා එච්චරයි. එතකොට එක්කෝටම සමාව ලැබෙනවා, දෙයයන් ආසේ සමාව දෙනවා. චරිචුරු ගන්න එපා. ඔන්න චරිචුරු තමයි උඹට තියෙන මේ නුරුස්නාදේ. රුචි දේවල් කෙරුවට ඉවර වෙන්නේ අරුචි දෙකේදී. චරිචුරු ගන්නේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා, බණින්න එපා ස්වාමීන් වහන්සේ, බණිනා ප්‍රශ්න මොන කනුකුන්නන්ද මේ? රුචි කරනවා නම් රුචි ඉතුරු වෙන්නේ නැහැ. රුචි නෙමෙයි ඉතුරුවත් වෙලා තියෙන්නේ, කරන හරිය රුචි කරලා අන්තිමට අරුචි තමයි. ඒ නිසා ඒ අරුචි තමයි උත්තරේ හම්බෙන්නේ රුචි කෙරුවට. ඉතින් ඒ නිසා කරපංකෝ, හොඳටම කරපං, සින්දු වල්පං, නටපං, උඩපැනපං, නටපං, අන්තිමට අරුචි වෙලා යනවා. ඒ නිසා ඕක කාලෙම විඳ ගන්න මිසක් ඕකට පිටින් සායම් ගාලා උත්තර හම්බෙන්නේ. ඕක ඉන්නවා කියන්නේම ලොකු සටනක්. ඒ සටන තුල අපේ වර්ණ දේහවල ඉඳලා විපරිණාමයක් වෙන්න ඕනේ. මොලේ දක්වාම විපරිණාමේ උනාට පස්සේ තමයි මේ අසුචි මේ රත්තරන් කියලා තේරෙන්නේ. එතකම්ම අසුචි තමයි අත ගන්නේ ගින්නට පයින් පළඟැටියෝ වාගේ. ඉතින් ඒ ටික දකින්න එක Taman තුලින් කවුරුත් කෙරුවට හරියන්නේ නැහැ. ඒ තමයි වෙන්නේ. උඹේ අතප්පයක් කැඩලා තිය කියන සන්තෝෂයක්. ඔය ඇත්තටම අතප්පයක් කැඩුනත් වටින දේවය. නැද්ද මං ආන්නේ?
එහෙමයි.
චරිතුරු ගන්න එපා. හරිද?
එහෙමයි.
ඔය ලාන්තෝසේ කවියකට දාලා ලියපන්.
එහෙම බලාගෙන ඉන්න එක කරන්න.
බලන්න නැත්නම් උඩ බැනපන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මම තේරුම් සන්නයි.
වචන්නේ ස්වාමීන් වහන්සේ. එමනම් අපේ ප්‍රශ්න උත්තර වැඩසටහන සම්පූර්ණ සුදුකින් අවසන් කරන්න අවශ්‍ය අවබෝධය වන්දනා කරන්න කියලාපති දේවා ඔබ වහන්සේට.
ඔව් අපි ඊයේද ඊයේ නෙමෙයි ඊයේ නිදාස් දවසේනේ පෙරේදා තිබ්බා ප්‍රසිද්ධ සාකච්ඡාවක්, ඉහළම මට්ටමේ සාකච්ඡාවක්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන ඇමති, රාජ්‍ය ඇමති සුල් ප්‍රේමජයන්ත, එතන ගියාම ලේකම්, ඒ ඔක්කොමලා කිසියම් පැකිලිමකින් තොරව සම්පූර්ණ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරු පිරිච්ච ආනන්ද කොලෙජ් එකේ වික්‍රමසිංහ ශාලාවේ නැ කුලරත්න ශාලාවේ මේ සතිපාසල වීටෝ එක දුන්නා. ලබන මේ දැම්මේ ඉඳලා ඒක විශේෂ නිර්දේශයට ඇතුල් කරන්න කිසිම කෙනෙකුගේ කිසිම පැකිලීමක් තිබුණේ නැහැ. අපි කරපු යෝජනාව එහෙම ඉස්තර කරා. ඉතින් ඒක පිළිබඳව මේ දවස්වල එදත් මේ නිවුස් වලට ගිහිල්ලා තියෙනවා. අපි වීඩියෝ එකක් හදනවා අපි ඔයගොල්ලන්ගේ දැනගැනීම සඳහා. එවන්න. එතකොට මේ අපි අර අවුරුදු 10කින් කරන්න ගිය වැඩේ අවුරුදු 6කින් 7කින් සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතින් හැම දිනාම වේදිකාවෙන් ඉඳලා කිව්වේ මේ එකක් අස්වාංශ අපි කරපුවා නෙවෙයි, සතිපාසල විසින් කරපුවා. ඉතින් ඒ නිසා අපි ඔය බිම්මැට්ටමේ පවත්වන සතිපාසල් වල ওই කෙරෙන වැඩ විශාල මේ දරා සිටීමේ ශක්තියක් තියෙනවා. ගහක විශාල මුල් පද්ධතියක් වගේ හුලඟක් ආවට සැලෙන්නේ නැහැ. දැන් මේ රජේ තියෙන්නේ, ගිය රජේ තිබුණේ, ආර්ථිකයේ තියෙන්නේ, දේශපාලනයේ තියෙන්නේ, ජාත්‍යන්තර ඉතාමත්ම වැනෙන සුළු තත්ත්වයක සතිපාසලේදී වුණු ඒකාත්මිකව සිද්ධ වෙනවා. ඉතින් ඕගංගල්ල වගේ පිටේ ඉඳගෙන කරනකොට බැනුම් ටිකක් අහන්න වෙයි. එහෙම නැත්නම් ඩියා ගුටි කන්න වෙයි. ඒ වුණාට වටිනවා. ඒ එකම ගුටියක්වත් බැනුමක්වත් පොඩි දරුවන්ට ඇහෙන්න තියන්නත් එපා, දැනෙන්න තියන්නත් එපා. අපි ඒ ටික දරා කියා ගමු, ඉදිරියට යමු. ඒ ටික මට මේ වෙලාවේ කියන්න හිතුණා. අනිත් එක මේ ඒ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට වැඩි ජයග්‍රහණයක් ලැබුණා. මේ මම දඹානෙට ගියාට පස්සේ වැඩි නායකයා මට ලියලා අත්සන් කරලා දුන්නා අපේ කැකුලන්ට කැකුලියන්ට මේක උගන්වලා එක කැකුලෙක් කැකුලියක් ගොඩ දාලා දෙන්නේ කියලා. ඉතින් එදා මම රජ වුණා වගේ සතුටක් තිබුණා. ඒකෙත් වීඩියෝ එක දැන් ඇවිල්ලා තියෙනවා මම හිතන්නේ. ඒක කැලේ කියවුන්ට මේ මේ වැද්දන්ගේ කතාව හොඳ නැහැ කියලා හිතෙයි. ඒ වුණාට ඒක ගණ්ඩ දෙයක් තියෙනවා බලපල්ල.
නෑ ස්වාමීන් වහන්සේ වැද්දගේ සමා වෙන්නේ වැද්ද නෙමෙයි මේ 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 වැඩි නායකයාගේ ඒ ලිව මම දැක්කා. ඒක දැක්කහම මේ මේ එහෙම වැද්දෙක් කියලා හිතෙන්නේ නෑ. ඒක දැක්කහම මේ
මට උඹලා හිතනවා එහෙම හිතා. උඹලා ගැන එහෙම හිතනවා.
එච්චර ලස්සන ලිවමක් කියන්නේ.
උඹලා ගැන එහෙම හිතනවා. මං කියන්නේ කොහොමද කියලා. නෑ දැන් වීඩියෝ එක අරගලා තියෙනවා වැද්ද දීපු කතාව. ඒ පොඩි ළමයිගේ සෙල්ලම් ටිකයි ඔක්කොම ගණ දෙන ටික වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක ඇවිල්ලා තියෙනවා කියලා තාරංචියක් ආවා බලන්න වෙබ්සයිට් එකේ.
එහෙම සොන් මට අර මේ නිවුස් වල පොඩි කැලලකුත් මම දැක්ක මේ කියලා ඉස්සරහා පොලිසිය කෙනෙක් කතා කරන ඒ ටික අයින් කරලා මම කට් කරලා යවන්නම් කියලා බැලුවේ Facebook එකේ මම හිතන්නේ. දැක්ක මේ මේ ආනන්ද කොලෙජ් එකේ විෂය නිර්දේශයට දාලා තියෙනවා කියලා. ඒක මම දැක්ක. ඊමේල් එකක් නම් ආවේ නැහැ. නමුත් මේ
නෑ ඒකත් බෙදලා දෙන්න ඕගොල්ලන්ගේ ටීම් එකේ අයට. එතකොට නිකන් හුලං වදින ගතියක් දේශීය ගතියක් හිතට එනවනේ. සතිපාසලට හොඳයි. අපි එන යනවා අපි වැඩේට.
අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
ඔකාස වන්දාමි බන්තේ.
සුඛි හොතු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයන්දා තබ්බං.
අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්වයන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
නාමි කමිතබ්බං.
සාදු ඕකාස කමාමි බන්තේ.
සුවපත්ත්වා.
ဒုတိယံපි ඕකාස කමාමි බන්තේ.
සුවපත්ත්වා.
තတိယံපි ඕකාස කමාමි බන්තේ.
සුවපත්ත්වා. සුවපත්. අපි මේ සමු ගන්නවා.
ධර්මසන්නේ ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු. සුදේ.
මම ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා ධම්මකුසල ස්වාමීන් වහන්සේට අපේ සතිපතා පැවැත්වෙන මේ කෙටි ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපන්නකං තානමේකේ ဒුතියං ආහුතක්කිකා ඒතදඤ්ඤාය මේදාවී තංගන් හේ යද පන්නකන්තිති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන පින්නතුනි, අදත් අපි සතියකට වරක් එකතු වෙලා ඉන්න වෙලාව. ඉතින් ඒ වෙලාවේ තමුන්ගේ භාවනාව සම්බන්ධ, සතිමත් ප්‍රතිපදාව සම්බන්ධ තියුණේ ගැටලු සාකච්ඡා කළා. ඊළඟට අපි යම් කිසි වේලාවක් ගන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ධර්ම දේශනාවක් සඳහා, මේ විදි අවස්ථාවක් සඳහා. ඉතින් දැන් පෙබරවාරි මාසේ පළවෙනි සතියත් ඇවිල්ලා තියෙන්නේ. දැන් 2021 පටන් ගත්තා වගේ තමයි තාම මතකෙ තියෙන්නේ. නමුත් අන්න දැන් මාසෙකුත් ගෙවලා ගිහිල්ලා. ඊට පස්සේ පළවෙනි සතියත් ටිකක් දුරට අහවර වෙලා. ඉතින් සමහර විට ඊයේ දකින්න ලැබෙ නැති අන්න පිරිසක් එකතු වෙලා නිදහස සමරන උත්සාහ කරනවා. ඉතින් කිසිම නිදහසක් අත්විඳපු නැති, ඒ විදිහේ අත්දැකීමක් නැති, ඒ විදිහේ ප්‍රතිපදාවකට යොමු වෙත නැති පිරිසක් එකතු වෙලා අන්න නිදහස සමරන්නත් උත්සාහවත් වෙනවා. ඒ විදිහේ බලපාලි ගිහිල්ලා සමරන නිදහසක් පෙන්වුම් කරන්න උත්සාහවත් වෙනවා. නමුත් අපි අනිත් පැත්තෙන් මෙන්න මේ විදිහට තමුන්ගේ පාඩුවේ වෙන වෙන වැඩ කරගෙන ඒ අදාළ කටයුතු කරගෙන ඉඳියට මොකද අන්න මේ නිදහසක් අත්විඳින්න, ඒ නිදහසක් හොයාගෙන යන්න යම්කිසි ප්‍රතිපදාවකට වැටිලා ඉන්නවා. යම්කිසි උත්සාහයක් උනන්දුවක් දරලා තියෙනවා. ඉතින් වැනි උත්සාහයක් උනන්දුවක් දරන පිරිසකට අපි බලමු අදත් යම්කිසි පැහැදිලි කිරීමක්, යම්කිසි වෙලාවක් අරගන්න අවස්ථාවක් උදා කරගන්න. ඉතින් ඒ සඳහා මම යම්කිසි ඒ ත්‍රිපිටකයේ තිබුණු සිදුවීමක් අදත් ගෙනහැර දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මොකද්ද මේ සිදුවීම? බුදුරජාණන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ යම් කිසි බාමුණු ගමකට වඩිනවා. ඒ ගබාමුණු ගමට චාරිකාව යන ගම, ඒ ගමට ගිහිල්ල දවසත් දෙකක් කීපයක් කල්ගත කරනවා. ඉතින් මේ බාමුණු ගමේ මිනිස්සුන්ට මෙන්න මෙහෙම අහන ලැබෙනවා යම් කිසි කීර්ති රාවයක්. ඉතින් එතන අහන්න ලැබෙනවා මෙන්න මේ විදිහට ප්‍රසිද්ධ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක්, මේ විදිහට බුදු කෙනෙක් කියලා අඳුනන කෙනෙක්. ඉතින් ඒ කාලේ තව ශාස්ත්‍රුන් වහන්සේලාත් ඉන්දියානේ, විවිධ පුද්ගලයෝ ඉන්දියානේ. ඉතින් තවත් ඒ වගේ කෙනෙක් මේ විදිහට අපේ ගමට ඇවිල්ලා තියෙනවා, අපේ ගමේ නවාතැන් අරගෙන තියෙනවා කියලා අහන්න ලැබෙනවා. ඉතින් මේ ගෘහපතියෝ, මේ බමුණු පිරිස මොකද කරන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා. ඒ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට යම් කිසි ගරු කළා, ඒ සුදුසු කතාවක් කළා. අර හම්බුණාම ආගිය තොරතුරු පොඩ්ඩක් කතා කරනවානේ, කොහොමද සැපසනීප කොහොමද කියලා. දැන් ඔය නිරේෂ් නිරෝෂුණත් අහන්නේ වැඩසටහන පටන් ගන්නකොට, ස්වාමීන් වහන්සේ කොහොමද සැපදුක කියලා. අන්න ඒ වගේ යම් කිසි කතාවක් කරනවා. කතාවක් කළා, ඉතින් නිශ්ශබ්ද වෙනවා. නිශ්ශබ්ද වුණාම බුදුරජාණන් වහන්සේ අමුතු විදිහේ ප්‍රශ්නයක් මෙන්න මේ පිරිසකින් අහනවා. මොකක්ද අහන ප්‍රශ්නේ? ගෘහපතියනි, උඹලා යම් කිසි සද්ධාව පිහිටෝ ගත්ත ශාස්ත්‍රු කෙනෙක් ඉන්නවද කියලා. ඉතින් එතන සඳහන් කරන්නේ අමුතු විදිහේ සද්ධාවක්. මොකද්ද? ආකාරවතී සද්ධාව කියලා තමයි එතන යෙදෙන වචනේ. මොකද්ද මේ ආකාරවතී සද්ධාව කියලා කියන්නේ? දැන් අපි අහලා තියෙනවා සද්ධාව කියනකොට අර මුලින්ම ඇති වෙන සද්ධාව, අමූලික සද්ධාව කියලා හඳුන්වනවා. මුලක් නැති සද්ධාවක් තමයි එතෙන්දී ඇති වෙන්නේ. කියන්නේ කිසිම අදහසක් නැහැ, නිකන් ඇහුවට දැක්කට යම් කිසි හැඟීමක්, යම් කිසි ප්‍රේමයක් හිත තුළ ඇති කර ගන්නවා. ඉතින් ඒක අමූලික සද්ධාව විදියට තමයි හැඳින්වෙන්නේ. ඉතින් ඒ සද්ධාව ගැන නෙමෙයි මෙතන කියන්නේ. අර සද්ධාව වැරදි විදියට උනත් පාවිච්චි කරන්න පුළුවන්, වැරදි තැනක උනත් පිහිටව ගන්න පුළුවන්. දැන් බෝම්බයක් බැඳලා කෙනෙක් දකුණට එවනකොටත් ඒ විදිහේ සද්ධාවක් පාවිච්චි වෙනවා වෙන්න පුළුවන්. නමුත් මෙතන සඳහන් කරන්නේ මේ ආකාරවතී සද්ධාව කියන වචනේ තමයි බුදුරජාණන් වහන්සේ යොදන්නේ. මොකද්ද මේ ආකාරවතී සද්ධාව කියන්නේ? අන්න යම්කිසි කරුණු විමසලා බලලා පීටෝ ගත්ත සද්ධාවක් ගැන. මේකේ මේ මොකද්ද කියන්නේ කියලා පොඩ්ඩක් විමසලා බලනවා. ඒක සංසන්දනය කරලා බලනවා. එන්නේ විදියට ආකාරවතී සද්ධාව පීටෝවා ගත්ත ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ඉන්නවද කියලා විමසලා සිටිනවා මෙන්න මේ ආපු කට්ටියකින්. එතකොට ඒ කට්ටිය කියනවා, නෑ මේ ස්වාමීනි, අපිට එහෙම කෙනෙක් නෑ. අපි එහෙම ආකාරවතී සද්ධාවක් පිහිටව ගත්ත කෙනෙක් නෑ. එහෙම නැත්නම් විමසලා බලලා සද්ධාවක් පිහිටව ගත්ත ශාස්ත්‍රු කෙනෙක් අපිට නෑ කියලා පිළිතුරක් දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ, අනේ එහෙනම් මගේ ගෝලියෝ ටිකක් වෙන්න කියලා එහෙම කියන්නේ නෑ. ඊට එහෙම උත්තරයක් දුන්නහම බුදුරජාණන් වහන්සේ කියනවා, එහෙනම් උඹලට මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවක හික්මෙනේක සුදුසුයි. ඒ විදිහේ ආකාරවතී සද්ධාවක් පිහිටව ගත ශාස්ත්‍රුන් කෙනෙක් නැති උඹලට මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවක හික්මෙනේක සුදුසුයි. මොකද්ද මේ ප්‍රතිපදාව? මෙන්න මේ අපන්නක කියන ප්‍රතිපදාවේ හික්මෙනේක සුදුසුයි කියලා සඳහන් කරනවා. මෙන්න මේ යම්කිසි මෙන්න මේ බාහිර ලෝකෙත් එක්ක අදාලා හිතලා මතලා යම්කිසි දෙයක් තීරණයක් ගන්න පුළුවන්, යම්කිසි රහසක් වගේ බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. යම් කිසි ඊක්වේෂන් එකක් කියලා කියමුකෝ අපි, ගණිත ඊක්වේෂන් එකක් වගේ එකක් කියලා දෙනවා. මෙන්න මේ විදිහට කටයුතු කරා නම් උඹලට බොහෝ කාලයක් හිතසුව පිණිස පිහිටවනවා. මෙන්න මේ අපන්නක කියන ප්‍රතිපදාව සමාදන් කරගත්තා නම් උඹලට නිවැරදි මාර්ගය හොයාගන්න පහසු වෙනවා කියලා ඔන බුදුරජාණන් වහන්සේ යම් කිසි ප්‍රතිපදාවක් මේ පිරිසට ගෙන හැර දක්වනවා. ඉතින් මේ අපන්නක කිව්ව ගමන් මේ පින්නතුන් අහලා ඇති අපන්නක ජාතකයක් තියෙනවා, අපන්නක සූත්‍රයක් තියෙනවා. ඔන්න ඔය විදිහට දිගට දිගට ඇදීගෙන යන වචනයක් තමයි ඔය තියෙන්නේ. ඉතින් අපන්නක කිව්වහම අපිට මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන් මේ ප්‍රතිපදා මොකද්ද? වැරදුනත් හරියන, හරි ගියත් හරියන ප්‍රතිපදාවක්. එහෙම කිව්වොත් තේරෙයි වැඩිදුරටත්. මේක වැරදුනත් හරියනවා, හරි ගියත් හරියනවා. ඔන්න ඒ විදිහට ප්‍රතිපදාවක් සමාදන් වෙන්න, ඒ විදිහේ ප්‍රතිපදාවක කටයුතු කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. එතකොට වැරදි මතයක් ගත්තත් හරියන දිහාවට තමයි මේ ප්‍රතිපදාව ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඊළඟට හරි මතයක් ගත්තත් හරියන දිහාවට තමයි මේ ප්‍රතිපදාව ඉදිරිපත් වෙලා තියෙන්නේ. කොහොම ගියත් අන්තිමට හරියන දිශාවට තමයි මේ ප්‍රතිපදාව ඉදිරිපත් වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ ප්‍රතිපදාවක සමාදන් වෙන්න, ඒ වගේ ප්‍රතිපදාවක් තමුන්ට ලං කරගන්න කියලා සඳහන් කරනවා. ඉතින් එහෙම සඳහන් කළා වුණා තව ටිකක් පැහැදිලි කරලා දෙන්න වගේ මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. මොකද්ද කරන ප්‍රකාශයේ යම් කිසි ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ඉන්නවා. මෙන්න මේ ශාස්ත්‍රුන් වහන්සේ මෙන්න මේ විදිහේ ධර්මයක් ප්‍රකාශ කරනවා. මොකද්ද ප්‍රකාශ කරන ධර්මේ? මෙන්න මේ කර්මය කියලා දෙයක් නැහැ. කර්මය කියලා දෙයක් නැහැ කියලා සඳහන් කරනවා. ඉතින් සඳහන් කරනවා මොකද්ද මෙන්න මේ සත්වයෝ මරලා මස් කරා කියලා එහෙම කිසිම පාප කර්මයක් කියලා එකක් වෙන්නේ නැහැ. මේ පොළවේ එක තැනකින් පටන් අරගෙන උතුරු දිශාවට දකුණු දිශාවට මේ ඉන්න සත්වයෝ ඔක්කොම අර මර මස් ගොඩවල් ගසමින් ගියත් කිසිම පාප කර්මයක් රැස් වෙන්නේ නැහැ කියලා ඔන්න විදිහේ මතයක් මේ ශාස්ත්‍රුන් වහන්සේ ගෙනහැර දක්වනවා කියලා සඳහන් කරනවා. ඉතින් එහෙම සඳහන් කළා කියනවා දැන් මේක අහන ශ්‍රාවකෙක් පිළිපැදිය යුතු ප්‍රතිපදාව. මෙන්න මේ විදිහේ ශ්‍රාවකෙක් පිළිපදින ආකාරය පිළිබඳ ඔන්න බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වනවා. ඉතින් මොකද්ද කියන්නේ? දැන් මේ විදිහේ බණක් ඇහුවාම මේ ශ්‍රාවකයා හිතනවා කල්පනා කරනවා දැන් මේ කර්මය කියලා එකක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. දැන් මගේ ශාස්ත්‍රුන් වහන්සේ කියනවා එහෙම දෙයක් නැහැ කියලා. කර්මය කියන දේ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් මගේ ශාස්ත්‍රුන් වහන්සේ කියනවා එහෙම දෙයක් නැහැ කියලා. එතකොට බැරි වෙලාවත් කර්මය කියලා එකක් තිබුණේ නැත්තම් මේ ශාස්ත්‍රෝගේ ධර්මය හරි. එතකොට මේ ලෝකේ ඒ විදිහට කටයුතු කරන්න පුළුවන්. තිබුණේ නැත්තම් පරලෝවදී ගැටලුවක් වෙන්නේ නැහැ. පරලෝවේදී අර කර්ම විඳින්න ඒ කර්මයෙන් තමුන්ට විපතක් ලං වෙලා එන්නේ නැහැ. අනිත් පැත්තෙන් මේ කියන කතාව වැරදි නම් මේ ලෝකේ ওই විදිහට කටයුතු කරගෙන ඉන්න පුළුවන්. නමුත් පරලොවදී විපතටපත් වෙනවා. පරලොවදී බොහෝම විපතකට දුකකට කරදරයකටපත් වෙන්න හේතු වෙනවා කියලා මේ තැනත්ත කල්පනා කරනවා. ඉතින් ඊට පස්සේ කල්පනා කරනවා දැන් බැරි වෙලාවත් මෙයා කියන එක හරිනම් මේ ප්‍රතිපදාවම සමාදන් වුණොත් මෙන්න මේ බාහිර ලෝකේ මිනිස්සු බාහිර සමාජයේ මිනිස්සු මොකද්ද මට මේ විදිහේ කිසිම දෙයක් සලකන්නේ නැති මේ විදිහට සතුන් මරමින් කටයුතු කරන කෙනෙක් කියලා යම් කිසි චෝදනාවක් එන්න පුළුවන්. පරලෝතියුනේ නැතත් මෙන්න මේ සමාජයෙන් මට චෝදනාවක් එන්න පුළුවන්. මොකද්ද චෝදනාව? මම මේ විදිහට කිසිම චාරයක් නැතුව මේ විදිහට සත්තුන්ට කරුණාවක් මෛත්‍රියක් නැතුව කටයුතු කරන කෙනෙක් කියලා චෝදනාවක් එන්න පුළුවන්. පරලෝදි ගැටලුවක් උනේ නැතත් අන්න මේ ලොවදී යම් කිසි චෝදනාවක් එන්න පුළුවන්. ඉතින් එහෙම හිතලා මේ තැනත් මොකද කරන්නේ? අන්න ඒ දිට්ඨිය අරගන්නේ නැහැ. ඒ දිට්ඨිය හරි වෙන්න පුළුවන්. නමුත් මෙලව නිග්‍රහයක් ලැබෙන හින්දා මේ තැනත් ඒ දිට්ඨිය අරගන්නේ නැහැ. ඒ වගේම අනිත් පැත්ත ගැන කියනවා මොකද්ද? මේ දිට්ඨිය වැරදි වුණොත් මම මෙලවත් නිග්‍රහ ලබනවා, ඊළඟට පරලොවත් නිග්‍රහ ලබනවා. මේ ලෝකෙදිත් මිනිස්සුන්ගේ ගැරහුමට ලක් වෙනවා මේ විදිහට පාප කර්ම කරන කෙනෙක් කියලා. ඒ වගේම පරලොවදිත් බොහොම දුකකට විපතකටපත් වෙනවා. එහෙම හිතලා කල්පනා කළා මොකද මේ දැනත්තා කරන්නේ? අන්න අර ඒ විදිහේ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක්ගේ දෘෂ්ටියක් අරගන්නේ නැතුව ඉන්නවා. ඒ වගේම තව ශාස්ත්‍රුන් කෙනෙක් ඇවිල්ලා කියනවා මෙන්න මේ කර්මය කියන එක තියෙනවා. මෙලොව පරලොව කියලා දෙයක් තියෙනවා. එතකොට මේ ලෝකේ කරන කර්මවලට යම් කිසි විදිහක විපාකයක් ගෙවන්න වෙනවා කියලා. සතුන් මැරුවොත් අර විදිහට මර මර ගියොත් මස් ගොඩවල් හදමින් ගියොත් අන්න යම් කිසි වෙලාවක විපාකයක් විඳින්න වෙනවා කියලා මේ ශාස්ත්‍රුන් වහන්සේ කියනවා. ඉතින් මේ අවස්ථාවේදී මොකද කරන්නේ? අන්න මේ තැනත්ත කල්පනා කරනවා දැන් මගේ ශාස්ත්‍රුන් වහන්සේ මෙහෙම කියනවා මේක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. නමුත් දැන් හරි වුණොත් අපි හිතමු දැන් මේ ලෝකෙදී මිනිස්සු මේ ප්‍රතිපදාව සමාදන් වුණොත් මට නිග්‍රහ කරන්නේ නැහැ. මේ විදිහට සතුන් මරණ බොහොම ජරා කෙනෙක් බොහොම වැරදි ප්‍රතිපදාවක් සමාදන් වෙලා ඉන්න කෙනෙක් කියලා මට නිග්‍රහ කරන්නේ නැහැ. අනිත් පැත්තෙන් පරලොව තිබුණොත් පරලොවදිත් මට අහිඩක් අවැඩක් වෙන්නේ නැහැ. මොකද මේ ප්‍රතිපදාව සමාදන් වුණොත්. ඉතින් එහෙම හිතලා කල්පනා කළා මේ තැනත්ත මොකද කරන්නේ? කියන කතාව ඇත්ත වුණත් බොරු වුණත් අඩුම ගානේ මෙලොව හරි ආනිසංශයක් තියෙනවා කියලා අන්න ඒ ප්‍රතිපදාව සමාදන් වෙනවා. ඔන්න ඔය විදිහට මේ අපන්නක කියන තර්කයකට අපන්නක කියන ප්‍රතිපදාවකට අපිව අරගෙන යන්න බුදුරජාණන් වහන්සේ උත්සාහවත් වෙනවා. ඉතින් එහෙම ගෙනහල්ලා පෙන්නනවා. මොකද්ද මේ හරි ගියත් හරි වැරදුනත් හරි කියන ප්‍රතිපදාවක් තමයි මේ සමාදන් කරවන්න උත්සාහ කරන්නේ. ඉතින් ඕකම යම් කිසි විදිහක ඔය කියපු කතාවම යම් කිසි විදිහක කවියකට නැගලා තියෙනවා මෙන්න මේ විදිහට. මොකද්ද නැගලා තියෙන්නේ? ඇතත් නැතත් පරලොව සුදානෙනි මහත හලොත් තෙහෙක පව්කම් නොතබාම සිත නැතොත් තේ පරලොව ඉන්වෙන අවැඩ නැත ඇතොත් වෙතෙහි පව්කල හට මහ විපත. ඔන්න ඔහොම අහලා ඇති. මොකද්ද මේ පරලොව තියුණ නැතා කියලා දෙකම වෙන්න පුළුවන්. නමුත් පව්කම් නොකර ඉඳියොත් අන්න ඒකෙන් වෙන අවැඩක් නැහැ. ඒකෙන් වෙන වරදක් නැහැ. වැරදි වෙලාවක් තිබුණොත් හැබැයි කරපු මිනිස්සයා බොහොම විපතකට දුකකට පත් වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඕකම පැහැදිලි වෙන විදිහට අර අපන්නක සූත්‍රයේ කෙළවරට තියෙන ගාථාව තමයි අද අපි ඉදිරියෙන් තියාගත්තේ. මොකද්ද සඳහන් කරන්නේ? අපන්නකං තානමේකේ ද්විතියා අහුතක් තක්කික හේත ධඤ්ඤාය මේ දාවි තන් ගන්නේ අද පන්නකන්ති. යම් කිසි අපන්නක නැමැති ඒ ප්‍රතිපදාවක් ඇතැම් කෙනෙක් ගන්නවා. මෙන්න මේ සඳහන් කරපු අපන්නක කියන ප්‍රතිපදාවක් ඇතැම් කෙනෙක් ගන්නවා. ඊළඟට තර්කයට වහල් වූ තවත් අය දෙවැනි ප්‍රතිපදාවක් ගන්නවා. කෙනෙක් අපන්නක ප්‍රතිපදාව ගනිද්දී තර්කයට අනුව හිතලා බලන ඇතැම් කට්ටිය දෙවැනි ප්‍රතිපදාවක් ගන්නවා. ඊළඟට සඳහන් කරනවා, නමුත් මෙන්න මේ දෙක අතර වෙනස දැනගත්ත ප්‍රඥාවන්තයා නුවණැතියා හැම වෙලෙම අපන්නක ප්‍රතිපදාවම සමාදන් වෙනවා. අපන්නක ප්‍රතිපදාවම තමුන්ට ලං කරගන්නවා කියලා සඳහන් කරනවා. ඉතින් ওই තර්ක කතාවත් එක්ක තමයි මේක ගැළපිලා එන්නේ. ඉතින් තර්කයට අනුව හිතලා බැලුවාම මෙන්න මේ විදිහේ දැන් ආර්ථික නියාම වලට අනුව හිතලා බැලුවාම මොකද්ද මේ විදිහේ යම් කිසි විදියක සත්තු මරලා හරි බලල්ලු මරලා හරි අන්න සල්ලි හම්බු කරගත්තනම් අන්න ඒක සල්ලිවල එහෙම සත්තු මැරුවා කියන ස්වභාවයක් නැහැ. සල්ලි ඥාව් ඥාව් ගාන ස්වභාවයක් නැහැ. මේ වෙනුවට අන්න අපිට සහසුවෙන් හොඳට ජීවත් වෙන්න පුළුවන් කියලා තමයි බොහෝ දෙනෙක්ගේ මතේ තියෙන්නේ. අර තර්කයට අනුව හිතලා බැලුවොත් එහෙම තමයි මතේ තියෙන්නේ. ආර්ථික විද්‍යාවට අනුව ඉඳලා බැලුවොත් එහෙම තමයි මතේ තියෙන්නේ. ඉතින් නමුත් අන්න මොකද ඒ විදිහ තර්කයකට වහල් වෙන්නේ නැතුව මේ විදිහ අපන්නක කියලා ප්‍රතිපදාවක් සමාදන් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. අර විදිහට කේ බොහොම හොඳට මිල මුදල් හම්බ කරගෙන බොහොම හොඳ සැප සම්පත් විඳින්මින් බොහොම ලස්සන ජීවිත ගත කරමින් අර විදිහට පාප කර්ම කරමින් ඉන්න කට්ටිය දැක්කහම ඉතින් කෙනෙක්ට සමහර විට මේ ධර්මය අහපු කෙනෙක්ට සමහර විට යම් කිසි ප්‍රශ්නෙකුත් ඇති වෙන්න පුළුවන්. මේ පුද්ගලයෝ මෙන්න මේ තරම් මේවා කරගෙන කොහොමද මෙච්චර ජයට ජීවත් වෙන්නේ කියලා අන්න යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මෙච්චර මේ කර්මයක් කියන එකක් මේ පුද්ගලයන්ට බලපා නැද්ද කියලත් යම් කිසි අධෛර්යමත් වීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඕක ඔය අන්තරේ යම් කිසි වෙලාවක වෙනස් වෙන ස්වරූපයකට පත් වෙනවා. වෙනස් වෙන ස්වරූපයකට පත් වෙලා මොකද වෙන්නේ? අන්න හරියට අර ගුවන් යානයක ඉන්ධන අහවර වුණා වගේ, එහෙම නැත්නම් යම් කිසි එන්ජිමේ දෝෂයක් මතු වුණා වගේ මොකද වෙන්නේ? අන්න ඉතින් පහළට ඇදගෙන වැටෙනවා. අර බොහොම උජාරුවෙන් අහසෙන් ගියාට මොකද පහළට ඇදගෙන වැටෙනවා. ඉතින් ඒ විදිහේ විපතකට දුකකට ලක් වෙනවා. අහසේ ඉඳියත් මුහුද මැද්දේ ඉඳියත් පර්වතයන් තුල විවරයන් වල හැඟවිලා ඉඳියත් මෙන්න මේ දාමයෙන් මෙන්න මේ ක්‍රියාදාමයෙන් මෙන්න මේ ධර්මතාවයෙන් මිදිලා යන්න හැකියාවක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් ওই විදිහේ දෙයක් තියෙනවා. එතකොට අන්න තර්කයට අනුව හිතලා බැලුවොත් එක අදහසක් අරගන්නවා. නමුත් නුවණැතියා නුවණැති කෙනා හැම වෙලේම අන්න දෙවැනි වූ ප්‍රතිපදාවක් සමාදන් වෙනවා. මේ තර්කයට අසු නොවන තර්කය අනුව හිතලා බැලුවොත් එච්චර ඵල ප්‍රයෝජනයක් නැති ප්‍රතිපදාවක් සමාදන් වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් මේ පින්නතුන් සමහර විට අහලා ඇති සාමාන්‍ය මේ සම්මා දිට්ඨිය ගැන සඳහන් කරනකොට සඳහන් වෙනවා මෙන්න මේ සම්මා දිට්ඨියේ මූලිකම අවධියක් පිළිබඳ. මොකද්ද? කම්මස්සකතා සම්මා දිට්ඨිය කියලා තමයි එතන සඳහන් කරන්නේ. යම්කිසි කරුණු 10ක් ගැන හැර දක්වනවා මෙන්න මේ ටික සමාදන් වෙනවා කියලා. මෙන්න මේ කරුණු 10 පිළිගන්නවා කියලා. ඉතින් මේ කරුණු වල තියෙන සමහර දේවල් අපිට තර්කයට අනුව හිතුවොත් කල්පනා කරොත් පිළිගන්න යම් කිසි අපහසුතාවයක් තියෙන දේවල් මේ විද්‍යාවට අනුව හොයලා කල්පනා කරලා බැලුවොත් පිළිගන්න යම් කිසි අපහසුතාවයක් තියෙන දේවල්. ඉතින් මේ 10 මොකද්ද කියලා පොඩ්ඩක් මතක් කරගත්තොත් සඳහන් වෙනවා එතන. දානේ ආනිසංස තියෙනවා, යාගේ ආනිසංස තියෙනවා, හෝමයේ ආනිසංස තියෙනවා කියලා ඔන්න විදිහට තුනක් පෙනෙනවා. මොකද්ද? කෙනෙක්ට යම් කිසි දෙයක් දන් දුන්නාම ඒකේ ආනිසංස තියෙනවා. ඊළඟට යම් කිසි විදියක ඔය මල් පහන් පූජ කළා, ඒ විදිහේ කටයුතු කිරීමේ ආනිසංස තියෙනවා. ඒ විදිහට නොයෙකුත් පුද පූජා පැවැත්වීමේ ආනිසංස තියෙනවා කියලා ඔන්න ඔය විදිහට පළවෙනියට තුනක් ගැන හැර දක්වනවා. ඊළඟට දෙනවා කර්මයක් තියෙනවා, මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා කියලා. කර්මය කියලා දෙයක් තියෙනවා මේ ලෝකේ පරලෝව කියලා දෙයක් තියෙනවා. එතකොට ඒකට අනුව යම් කිසි හික්මීමක් අපිට ඇති කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා. මොන තව ටිකක් ගැන හර දක්වනවා. ඊළඟට ගැන හර දක්වනවා. මවෙක් ඉන්නවා පියෙක් ඉන්නවා කියලා. එතකොට මව පියෝ කියලා දෙන්නෙක් විශේෂයෙන් ඉන්නවා. අන්න ඒ දෙන්නාට යම් කිසි විදිහක ප්‍රතිඋපකාර කිරීමෙන් සැලකීමෙන් තමුන්ට විශේෂ ආනිසංසයක් උදා වෙනවා කියන එක සඳහන් කරනවා. ඒ දෙන්නාට දෙරෙහි වීමෙන් ඒ දෙන්නාට නොසකා ඉඳීමෙන් අන්න විශේෂ වූ විපාකයක් විඳින්න වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඕවා තර්කයට අහුවෙන දේවල් නෙමේ. ඉතින් කෙනෙක් හිතනවා කල්පනා කරනවා මේ මවෙක් පියෙක් කියලා කෙනෙක් නැහැ. එහෙම කෙනෙක්ට ආනිසංසයක් විශේෂයෙන් අනුග්‍රහ කිරීමෙන් ආනිසංසයක් නැහැ. ඒ ගොරහන්ට එරෙහිව කටයුතු කිරීමෙන් එහෙම විශේෂ ආනිසංසයක් නැහැ කියලා අන්න අදහසක් ගන්න පුළුවන්. ඉතින් එහෙම බැලුවාම පේන්නේත් ඒ වගේ තමයි. නමුත් අන්න මේක පිටිපස්සේ ඊට වැඩිය ගැඹුරු දෙයක් ගැන හැර දක්වනවා. මේ පින්නතුන් අහලා ඇති අනන්තරීය පාප කර්ම කියලා. අපායට අනිවාර්යෙන් කැප වෙන පාප කර්ම කියලා. මොකද්ද? මව මැරීම, පියා මැරීම. ওই දෙක අනන්තරීය පාප කර්ම වලින් පහෙන් දෙකක්. අනිවාර්යෙන් අපායට කැප වෙනවා. අයි ගොඩ ගන්න බෑ. දැන් අර ඒ යම් කිසි විදියක ඒ බිම්බිසාර රජතුමා ඝාතනය කළ අජාසත් කුමාරයා කරගත්ත විදිහ පාප කර්මයක්. එතෙන්දී අන්න කොච්චර මේ ශාසනයේ පැත්තට හැරුණත් කොච්චර ඒ විදිහේ පසුව වෙනසකට ලක්ුණත් ජීවිත පරිවර්තනයකට ලක්ුණත් මොකද උනේ? අන අනිවාර්ය අපායට කැප වෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කළ එක්තරා අවස්ථාවක මෙන්න මේ රජ තමුන් විසින් විපතට පත් වුණා. විහිං විනාශ කරගත්තා. මොකද්ද හේතුව? මෙන්න මේ විදිහේ පියාව ඝාතනය කරා අනිවාර්යෙන් අපායට කැපවිලා ඉවරයි. එහෙම නැත්නම් මේ විදිහේ බණක් ඇහුවා නම් වෙන කෙනෙක් සෝවාන් වෙලා තමයි නතර වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අර රජතුමා ගැන තමුන්ගේ කනගාටුව ප්‍රකාශ කරනවා. මේ විදිහ වැරදි දෙයක් කරගත්ත එකේ කනගාටුව ප්‍රකාශ කරනවා. අර විදිහේ චරිතයක් දිහා බලලා. එතකොට ඔන්න ඔය වගේ දේවල් තියෙනවා කියන 10න් එකක්. ඊළඟට සඳහන් කරනවා මේ ඕපපාතිකව ඇති වෙන සත්‍යයන් ඉන්නවා කියලා. ඉතින් අපිට බැලුවාම පේන්නේ මව කුසකින් ඉපදින සත්‍යයන් ඔන විදිහට තමයි දකින්න ලැබෙන්නේ. නමුත් අන්න ඕපපාතිකව සත්‍යයන් පහළ වෙන සත්‍යයත් ඉන්නවා. දෙවිවරු ඊළඟට යක්ෂයෝ වගේ ඕපපාතිකව පහළ වෙන සත්‍යයත් ඉන්නවා කියලා. ඒ 10ෙම තව එකක් අන්තිමට සඳහන් කරනවා. මෙන්න මේ විදිහට පරලොව ගැන අභිඥාවෙන් දැනගෙන බණ කියන මහාන බමුණන් ඉන්නවා. මේ විදිහේ බුදු කරේ රහතන් වහන්සේලා වගේ පිරිසක් පහළ වෙනවා. ඒ විදිහේ පිරිස් කියන බණයක් ඇහිීමෙන් ඒවා පිළිපැදීමෙන් යම් කිසි තමුන්ට විශේෂ ආනිසංසයක් විශේෂ ප්‍රතිපදාවක් වඩා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා ඔන්න ඒ විදිහේ ගෙනහැර දක්වනවා. ඒතර මොකද්ද මේ සම්මා දිට්ඨිය? මෙන්න කම්මස්සකතා සම්මා දිට්ඨිය. අර මුලම මට්ටමේ දෙන සම්මා දිට්ඨියක් තමයි මේ පෙන්වන්නේ. නමුත් අන්න අර විදිහට තර්කයට දාලා බැලුවොත් වැඩිය ගෝචර වෙන දේවල් නෙමෙයි. නමුත් අපි අන්න හිතලා අර විදිහට අපන්නක ප්‍රතිපදාවක සමාදන් වෙලා අන්න ටිකක් ඒවා ලං කරගන්න, ඒ විදිහේ දෙයකට යොමු වෙන්න ටිකෙන් ටික උත්සාහවත් වෙනවා. ඉතින් මේ සම්මා දිට්ඨිය ගැන කියනකොට සඳහන් වෙනවා මොකද්ද? මෙන්න මේ වැරදි දිට්ඨියක් ගැනීම තරම් පාප කර්මයක් මට මේ මුළු ලෝකෙ දිහා බැලුවාම පෙනෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මොකද වැරදි මතයක් ගත්තොත් අන්න ඒ මතයට අනුව තමුන්ගේ සියලුම වැඩ කටයුතු ගැළපිලා එනවා. ඒ විදිහේ දෙයක් ගැළපිලා එනවා. ඒතකොට එච්චර පාප කර්මයක් වෙන කොහෙවත් පේන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එහෙම කියලා උපමාවකුත් දෙනවා. මොකද්ද දෙන උපමාව? යම් කිසි කරවිල ඇටයක් අපි පොළවේ හිටෙව්වොත්, ඒ විදිහට තිත්ත ඵලයක් දෙන ඇටයක් අපි පොළවේ හිටෙව්වොත් මේකට උරා ගන්න පෘථිවි රසය, ජලය, පොහොර, ඉරේලිය ඔක්කොම අන්න තිත්ත ඵලයක්ම ලබා දෙනවා. කටුක ඵලයක්ම ලබා දෙනවා, අප්‍රිය ඵලයක්ම ලබා දෙනවා. ඔන්න ඔය වගේ තමයි මේ වැරදි දිට්ටියක් ගැනීම කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඊළඟට අනිත් පැත්තෙන් කියනවා මේ විදිහේ හරි දිට්ටියක් ගැනීම, හරි දිට්ටියක් ඇති කර ගැනීමේ ආනිසංස. ඒතකොට සඳහන් කරන්නේ පැණි කොමඩු ඇටයක් හිටෙව්වොත් අන්න ඒ පැණි කොමඩ ඇටේට උරා ගන්න පෘථිවි රසය, ඒ වගේම වටපිටාවේ තියෙන වාතයේ ඉරු එළිය, ඒ සියල්ලම ජලය, මේ සියල්ලම පැණි රස ඵලයක් ලබා දෙනවා. පැණි රස ඵලයක් දිහාවට අපි යොමු කරනවා කියලා සඳහන් කරනවා. අන්න ඒ විදිහට තමයි නිවැරදි දිට්ඨියක් ගත්තොත් කියලා සඳහන් කරනවා. දැන් එතකොට තියෙන වැරදි වලින් ලොකුම වැරද්ද ඕක තමයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. මෙතනින් එහාට ගියපු ලොකු වැරද්දක් මට පේන්නේ නැහැ කියලා තමයි සඳහන් කරන්න. ඉති ඔය සඳහා අපි පොඩි යම් කිසි අවස්ථාවක් ගමු, යම් කිසි කතාවක් පොඩ්ඩක් ගෙන හැර තියන්න උත්සාහ කරමු. එතන මොකක්ද මේ රාජිනීෂ් සඳහන් කරනවා යම් කිසි අවස්ථාවක මේ ජේසුස් වහන්සේගේ අවසාන මොහොත පිළිබඳ. එන්නේ අවස්ථාවේදී දැන් මෙන්න මේ විදිහට මරණයට කැපවෙලා ඉන්න අවස්ථාවේදී ඒ කුරුසෙ ළඟට වෙලා මෙන්න මේ විදිහට මේ බලාගෙන ඉඳියා. දැන් මේ දෙවියන් වහන්සේ ඇවිල්ලා මාව බේරගනි. අර කුරුස ළඟට ගිහි වෙලා බලාගෙන ඉඳියා මේ මොහොතේ ඇවිල්ලා. දැන් මගේ පියාණන් ඇවිල්ලා මේ විදිහට දෙවියන් වහන්සේ ඇවිල්ලා මාව මේ කටුක විපතකින්, මේ ඇති වෙන්න යන මහ විපතකින්, මේ විඳින්න වෙන දරුණු වේදනාවකින් මාව බේරගනි කියලා බලාගෙන ඉඳියා. බලාගෙන ඉඳියා. නමුත් ආවේ නැහැ. නමුත් ඒ විදිහේ දැකීමක්, ඒ විදිහේ විශේෂ කෙනෙක්ගේ පහළවීමක් දකින්න ලැබුණේ නැහැ. ඉතින් අවසාන මොහොතේ මොකද්ද වෙන්නේ? අන්න යම්කිසි වචනයක් කටින් පිට වෙනවා. මොකද්ද පිට වෙන වචනේ? Father, have you forsaken me? පියාණනි, ඔබ මට ද්‍රෝහී වුණාද කියලා යම්කිසි වචනයක් පිට වෙනවා අවසාන මොහොතේ, අර විදිහට කලකිරීමක් එක්ක. අනේ අවස්ථාවේදී අන බලන්න මුළු ජීවිත කාලයක් යම්කිසි අදහසක් අරගෙන මෙන්න මේ යම්කිසි ඉගැන්වීමක් කළා, වටපිටාව ඉන්න කට්ටියටත් ඒ අදහස කියලා දීලා අන අවසාන මොහොතේ එලියක් වැටෙනවා. අවසාන මොහොතේ හැඟීමක් එනවා, මම මේ කියපු කතන්දර ටික ඔක්කොම වැරදි කියලා. ඒ කියපු කතන්දර ටික ඔක්කොම සුදුසු නෑ කියලා යම්කිසි අදහසක් එනවා. ඉතින් අර කලකිරීමෙන් වචනයක් පිට වෙනවා. මොකද්ද පිට වෙන වචනේ? පියාණෙනි, ඔබ මට ද්‍රෝහි වුණාද? මේ විදිහේ විපතකට මාව ලක් කරාද කියලා අන්න යම්කිසි ප්‍රකාශයක් ඉදිරිපත් වෙනවා. එතකොට අර ගත්ත දික්තිය හරි කියලා හිතාගෙන දික්තිය නිවැරදි කරගන්න තරම් වෙලාවක් නැතුව ඒක වැරදි කියලා මරණයකටපත් වෙනවා කියලා ඔන්න ඒ විදිහේ කතාවක් ගෙන හැර දක්වනවා. මෙන්න මේ විදිහට වැරදි දික්තියක් ගත්තොත් මොකද වෙන්නේ කියලා රාජනීෂ් පෙන්වන්න කරන්න උත්සාහ කරනවා. මේ දේවියන් මැව්වා කියලා ගත්තොත් මොකද වෙන්නේ කියලා පෙන්වන්න කරන්න උත්සාහ කරනවා. ඉතින් ඔය වගේ පැති, විවිධ පැති අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් මෙහෙම මේ කතාව කියපු ගමන් මේක අහන කට්ටියට අනිත් පැත්ත ගැනත් පොඩ්ඩක් කියන්න වෙනවා. අනිත් පැත්ත කිව්වේ නැත්නම් ඔන්න එක පැත්තකට තදට අල්ලගත්තා වගේ ස්වරූපයක් එන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මොකද්ද අනිත් පැත්ත කියලා ගත්තොත්, දැන් මේ සංසාර ගමනක් පුරාවට යන පේසක් තමයි ඉන්නේ. එතකොට හරියට වැඩි කාලයක් දැන් මේ නිස්සරණවනේත් ඔය හෙට මෙඩ යනකොට අපිට කබරයෝ දකින්නට ලැබෙනවා. කබරයට මොකද කුණ මල කුණක් එහෙම හම්බුනොත් අපිට අර බොහොම අප්‍රසන්නයි කියලා දැනෙන සුවඳ මූට බොහොම ප්‍රසන්න දෙයක්. ඉතින් මේක හොයාගෙන සමහර විට කිලෝමීටර් ගණන් හොයාගෙන එනවා අන්න අර මල කුණ හොයාගන්න. එතකොට ඔන්නඔහොම ගමනක් ගමන් කරපු පිරිසක් තමයි යම් කිසි වෙලාවක අපි මේ පොඩ්ඩක් වතුරෙන් උඩට ඔළුව දාගෙන ඉන්නේ. ඉතින් ඒ වගේ සංසාර බැඳීමක් තියෙනකොට, ඒ වගේ සංසාර නතියක් තියෙනකොට අපිට එකපාරට මේ සියලුම පාප කර්ම දුරු කරන්න පුළුවන් වෙයි කියලා අරගත්තොත්, එකපාරට සම්පූර්ණ නිදහස් පුද්ගලයෙක්, සම්පූර්ණ සර්ව සාධාරණ පුද්ගලයෙක් වෙන්න පුළුවන් වෙයි කියලා අරගත්තොත් අන්න ඒක තමයි අනිත් පැත්ත. ඉතින් මේක අහපු ගමන් කල්පනා කරනවා, හරි එහෙනම් සතෙක් මැරුණොත් මම අපාගත වෙනවා, මම අපායට කැපුණා වෙනවා, මේ විදිහේ දෙයක් කරොත් අනිවාර්යෙන් මම අපාගත වුණා කියලා අදහසක් ගන්න පිරිසකුත් ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ මතේ ඊට වැඩිය බොහොම සමබර මතයක්. මොකද්ද ප්‍රකාශ කරන්නේ? මෙන්න මේ කර්මය නියතවාදියක් නෙමෙයි, නියතිවාදියක් නෙමෙයි. ඒ වෙනුවට අන්න යම් යම් ලෙස විඳිය යුතු ලෙස කර්මය කරයිද අන්න ඒ ආකාරයෙන් තමයි ප්‍රතිඵල තියෙන්නේ කියලා යම්කිසි සමබර ස්වරූපයක් තමයි ගෙනහැර දක්වන්නේ. ඉතින් එහෙම කියලා කියනවා අර විදිහේ ස්ථිර මතයක් අරගත්තොත්, සතෙක් මැරුවා නම් යම්කිසි මිනිස්සෙක්ගේ ජීවිතේ තොර කරා නම් අන්න ඒක නිසා මම අනිවාර්යෙන් අපායට කැප වුණා කියලා අදහසක් ගත්තොත් අන්න ඒකේ ආදීනවයත් බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වනවා. මොකද ආදීනවය? අන්න කියනවා, සඳහන් කරනවා මේ විදිහේ මතයක් ගත්ත පුරුෂයෙක් ඉන්නවා. මේ තැනැත්තාගේ ශාස්ත්‍රඥ වහන්සේ කියනවා, හරි ඔබ යම්කිසි සතෙක් මැරුවද, මිනිස්සෙක් මැරුවද, හොරකමක් කරාද, අනිවාර්යෙන් අපායට කැප වුණා වෙනවා. පයට කැපුණා වෙනවා. මේ විදිහ අදහසක් ගන්නවා මේ පුද්ගලයා, මේ අදහස දරාගෙන ඉන්නවා, අයියෝ මම මේ විදිහ පාප කර්ම කරලා තියෙනවා, මම අපාගත වෙන පුද්ගලයෙක් තමයි කියලා අන්න අදහසක් දරාගෙන ඉන්නවා. ඉතින් මෙහෙම දරාගෙන ඉඳලා මේ අකාමලොත් අන්න මොකද වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ආයි අපායේ ගිහිල්ලා තියන්න දෙයක් නැහැ, නිකන් මේ මොහොතෙන් මේ චුත වෙනවත් එක්කම ආයේ අපායේ පහළ වෙනවා. මොකද හේතුව? අන්න අර අපායේ ගිහිල්ලා තිබ්බා වගේ ස්වරූපයක් මේ තැනත්තගේ හිත ඇතුලේ ඇති වෙලා තියෙනවා. අර විදිහේ ස්ථිර අදහසක් හිතට නගාගෙන තියෙනවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහටම අනිවාර්යෙන් මරණින් මත්තේ අපාගත වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. නමුත් අන්න විඳිය යුතු ලෙස කර්මය කරයිදි කියලා තමයි සඳහන් කරන්නේ. මොකද්ද කර්මය කියලා දෙයක් තියෙනවා. නමුත් ඒ කර්මය අනිවාර්යෙන් නියතිවාදයක් විදිහට යන්නේ නැහැ. ඒ වෙනුවට අපිට මේක ඉදිරියේදී හික්මීමෙන්, ටිකෙන් ටික හික්මීමෙන් යම්කිසි නිවැරදි දිශාවකට ළඟා කරගන්න පුළුවන් කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ මතය. දැන් හොඳ උදාහරණය මොකද්ද? අඟුලිමාල ස්වාමීන් වහන්සේ ගත්තොත් 1000 ප්ලස් මරලානේ, 1000කට වැඩිය මරලා. එතකොට එහෙම මරලා තියෙද්දී ওই විදිය අදහසක් ගත්තා නම් එක මිනිස්සෙක් මැරුවයි කියලා අදහසක් කරගත්තත් අපායට යනවනම් 1000කට වැඩිය මැරුවාම කොහොම අපායට යයිද කියලා ඉතින් අදහසක් ගත්තා නම්. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඇස් දෙක පියාගත්ත ගමන් මොනවද ඔළුවට එන්නේ නැත්තේ? භාවනාවක් වඩන්න උත්සාහ කරපු ගමන් මොනවද ඔළුවට එන්නේ නැත්තේ? අන්න අර මරපු ඒවා, විලාප තියපු ඒවා, ලේ, ඒ පිරිසගේ ජීවිතේ ඉල්ලලා යදපු යදීම, ඕවානේ ඔළුවට එන්නේ නැත්තේ. ඉතින් කවදාවත් නිවනක් කියලා දෙයක් ලං කරගන්න පුළුවන්ද? නමුත් අන්න බුදුරජාණන් වහන්සේ ටිකෙන් ටික හික්මෙව්වා. ටිකෙන් ටික හික්මෙව්වා. ඕවා තියෙනවා තමයි. ඒ වුණාට මේ වර්තමාන මොහොත තාමත් කෙලෙසිලා නැහැ. තව දුරටත් කෙලෙසිලා නැහැ. තව මෙතනින් එහාට, මෙතනින් ඉදිරියට හික්මෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඊට පස්සේ අර සිදුවීමක් දැකලා, අර ගර්භණී කාන්තාවක් දැකලා, ඒ අඟුලිමාල ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කිව්වහම බුදුරජාණන් වහන්සේ නිකන් උපහාසයක් කරනවා වගේ කියලා තමයි අපිට හිතෙන්නේ. මොකද්ද කියන්නේ? ආ එහෙනම් අඟුලිමාල ගිහිල්ලා මේ විදිහ අදිෂ්ඨානයක් කරන්න. මොකද අදිෂ්ඨානේ? මම මේ ජීවිතේ ලැබපු දවසේ ඉඳලා දැන දැන සතෙක්ට හිංසාවක් කළා නැහැ. අන්න ඒකේ ආනුභාවයෙන්, ඒ බලෙන් ඔබට සුව වේවා කියලා ප්‍රාර්ථනාවක් කරන්න කියලා සඳහන් කරනවා. ඉතින් එහෙම කිව්වහම මොකද අඟුලිමාල හාමුදුරුවෝ අහනවා. ඉතින් එහෙම කියන්නේ කොහොමද හාමුදුරුවනේ, මෙහෙම කටක් ඇරලා බුදු හාමුදුරුවනේ එහෙම කියන්නේ කොහොමද කියලා තමයි අහන්නේ. ඉතින් කියනවා, හරි එහෙනම් මේ ආර්ය උප්පත්ති ලැබූ දවස ඉඳලා මෙන්න මේ තමුන්ගේ මතේ, තමුන්ගේ දිට්ඨිය හරි දිහාවට හදාගත්ත දවස ඉඳලා මං මේ විදිහට දැන දැන සතෙක්ගේ ජීවිතයක් තොර කළා නෑ කියලා ගිහිල්ලා අදිෂ්ඨානයක් කරන්න කියලා සඳහන් කරනවා. ඉතින් එහෙම ගිහිල්ලා අදිෂ්ඨානය කරාම අර තැනැත්තිට සුව වෙනවා. මොකද්ද? අන්න සත්‍යයේ පිළිලා කතා කරා. මෙන්න මේ විදිහට අපි මේ දිට්ඨිය නිවැරදි කරගත්ත දවසේ ඉඳලා අන්න යම් කිසි විදිහක නිවැරදි දිශාවකට හැරුණා කියලා ප්‍රකාශ කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් අර විදිහේ 1000කට වැඩි මරපු කෙනෙක් තුනත් ගිහිල්ලා කියන්න පුළුවන්, අන්න මම මේ බණ අහපු දවසේ ඉඳලා, මේ විදිහට බුදුරජාණන් වහන්සේ හම්බෙච්ච දවසේ ඉඳලා අන්න නිවැරදි දිහාවට හැරිලා තියෙනවා. අන්න මේ විදිහට උත්සාහ කරලා තියෙනවා. අන්න ඒ සත්‍යානුභව බලෙන් ඔබට යහපතක් වේවා කියලා කියන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් ඔන්න ඒ විදිහේ ධර්මයක්. එතකොට අර යම්කිසි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඉස්සරහට යම්කිසි අසුරයෙක් ආපු වෙලාවක බුදුරජාණන් වහන්සේ ආනෝ මෙන්න මේ පහාරාද කියන අසුරයා ආපු වෙලාවක අහනෝ මෙන්න මේ මහා මූදේ තියෙන ලක්ෂණ මොනවද, මහා මූදට ඇයි අසුරය ඔච්චර කැමති කියලා අහනෝ. එතකොට මේ තැනත්තා අටක් දකොයිද ගෙන හැර දක්වන එකක කියනවා මේ මහා මූද කියන එක ටිකෙන් ටික ගැඹුරු වෙන එකක්, ටිකෙන් ටික ගැඹුරට යන එකක්, එකපාරට කඩාගෙන වැඩෙන්නේ නැහැ ඩොග් ගාලා. අන්න ඒක තමයි අපි මේ මහා මූදර කැමති කියලා එක කරුණක් ගැන හැර දක්වනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මෙන්න මේ ධර්ම විනයත් ඒ වගේ තමයි. මෙන්න මේකෙත් තියෙන ඒ වගේ අද්භූත ආශ්චර්ය ධර්ම තියෙනවා. ওই මහා මූද වගේම තමයි මේ ධර්මයේ ටිකෙන් ටික වැඩෙන ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. හරියට මූද ටිකෙන් ටික ගැඹුරු වෙනවා වගේ මේ ධර්මයත් ටිකෙන් ටික වැඩෙන ප්‍රතිපදාවක්. අන්න ඒ වැනි ප්‍රතිපදාවක් තියෙන හින්දා මේ ධර්මයටත් මේ පිරිස් කැමති කියලා සඳහන් කරනවා. එතකොට වරදවල් එක පාට දුරු කරනවා කියන අදහසක් නැහැ. එහෙම කරන්න පුළුවන් නම් අපි ඒක සමාදන් වෙනවා, ඒක අනුමෝදන් වෙනවා. නමුත් එහෙම ගොඩ දෙනෙක්ට හැකියාවක් නැහැ. අර විදිහේ ලොකු සංසාර ගමනක් ගමන් කර 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 ඇවිල්ලා අන්න ඉතින් ඒ විදියට අර කුණුම කාලා කාලා පුරුදු වෙලා යම් කිසි ඇබ්බැහි ටිකක් සහිතව තමයි අපි මේ ගමනේ යෙදෙන්නේ. ඉතින් ඒවා ලොකු කරගෙන, ඒවා වරදට ඉදිරියෙන් තියාගෙන, ඒක කෙරෙහි අඬා වැළපෙන්න ගියොත් අන්න ඉතින් එතනින් එහාට අන්න බේතෙන් හැදිච්ච ලෙඩක් තමයි ඉස්මතු වෙන්නේ. බේතෙන් හැදිච්ච ලෙඩක් බවට තමයි ඒකපත් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පහුගිය දවසක යම්කිසි මහත් එක්ක ඇවිල්ලා කියනවා එයාගේ තියෙන ප්‍රශ්නයක් ගැටලුවක් පිළිබඳ. මොකද්ද මේ ප්‍රශ්නේ ගැටලුව? එයා කියනවා මට මේ විදිහේ මගේ ඇබ්බැහියක් තියෙනවා. දැන් අවුරුදු 20 30 කින් ඉඳලා ඇබ්බැහියක් තියෙනවා. මොකද්ද මේ ඇබ්බැහිය? මම මද්රව්‍ය වලට බොහොම කැමැත්තක් තියෙනවා. මේ විදිහේ මම රැකී රක්ෂා කරමින්, ඒ ගෙවල් දොරවල් ඒ පවුල් නඩත්තු කරමින්, දරු මල්ල ලොක් කරමින් ඉන්දියාවට, මොකද මම සතියට දවසක් දෙකක් තුනක් සමහර විට මේ මද්‍රව්‍ය පානය කරන්න, මේ විදිහට මේ ඇල්කොහොල් අරගන්න මගේ කැමැත්තක්, මගේ ඇබ්බැහියක් තියෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් මේක කොහොමද මම දුරු කරගන්නේ? මේක මම දැනගන්නවා, මේක මම දන්නවා, අනිවාර්යෙන් මාව අපායට වැටෙන වැඩක් තමයි මේක කියලා මෙන්න මේ විදිහේ අදහසක් ගෙනහැර දක්වනවා. නමුත් දැනගත යුත්තේ තමයි ওই විදිහේ ඇබ්බැහි ටිකක් තියෙන්න පුළුවන්. ඒව එකපාරට දුරු කරන්න හැකියාවක් නොවෙනව නොතිබෙනවා වෙන්න පුළුවන්. නමුත් අන ටිකෙන් ටික උත්සාහ කරොත්, ටිකෙන් ටික ඒ විදිහට ප්‍රතිපදාවක ඉක්මනොත්, ටිකෙන් ටික මේ විදිහට හිත වැඩුවොත්, ටිකෙන් ටික මේ වගේ ප්‍රතිපදාවක් ඉදිරිපත් කරගත්තොත්, අන්න ඒ තැනත්තට කාලෙත් එක්ක අන්න යම්කිසි නිවැරදි දිහාවකට ඉදිරිපත් වෙන්න, නිවැරදි දිහාවකට ගමන් කරන්න ශක්තියක් දිනු කරගන්න පුළුවන්. අරක මට බෑ, මේ විදිහේ දෙයක් මට තියෙනවා, මම මුළු අනිවාර්යෙන් අපායට කැපුණා කියලා ගත්තොත්, අපාගත වුණා කියලා ගත්තොත්, අන්න ඒක බේතෙන් හැදිච්ච ලෙඩක් බවට පත් වෙනවා. බේතෙන් හැදිච්ච අපහසුතාවයක් බවට පත් වෙනවා. නමුත් අන්න වරදට ඉඩ දීලා තමන්ගේ ඒ වරද පොඩ්ඩක් සමාදන් වෙලා, මම මේ විදිහ අඩුපාඩු සහිත කෙනෙක් කියන එක පොඩ්ඩක් පිළිගත්තොත්, අනුන්ගෙන් සමාව ගැනීම කොහොමදත් තමුන් තමුන්ට සමාව දුන්නොත්, තමුන් තමුන්ට සමාව දුන්නොත්, ඒ තමුන්ගේ තියෙන අඩුපාඩු පිළිගත්තොත්, මෙන්න මේ මනුෂ්‍යත්වයේ නාමයෙන් මම මේ විදිහ අඩුපාඩු සහිත පුද්ගලයෙක් කියලා පිළිගත්තොත්, අන්න ඒ තැනත්තට ඉදිරියක්, ඒ තැනත්තට යම්කිසි ක්‍රමානුකූල පරිවර්තනයක් ලං කරගන්න ශක්තියක් තියෙන්න පුළුවන්. ඒ විදිහේ ටිකෙන් ටික හික්මීමකට ලක් වෙන්න පුළුවන්. අර විදිහේ මහා සමුද්‍රයේ ටිකෙන් ටික ගැඹුරු වෙනවා වගේ මේ තැනත්තට ටිකෙන් ටික යම්කිසි සුදුසු දිශාවකට, යම්කිසි නිවැරදි දිශාවකට යොමු වෙන්න ශක්තියක් උදා කරගන්න පුළුවන්. අර විදිහට මම දැන් ඔක්කොම ඉවරයි, මම මේකෙන් වැඩන්නේ, මට මේ හැබැයිෙන් ගැලවෙන්න බෑ කියලා අදහසක් අරගත්තොත්, ඉතින් ඒකෙන් අමාරු වෙනවා වැඩේ. ඒ වෙනුවට අන්න මගේ මේ විදිහ හැබැයික් තියෙනවා, මේ විදිහ අපහසුතාවයක් තියෙනවා. නමුත් මම ටිකෙන් ටික මේක නිවැරදි දිශාවට හරව ගන්නවා කියලා යම්කිසි අදහසක් හිතේ ඇති කරගන්න පුළුවන්. ඉතින් ඔය වගේ කතාවක් සඳහන් වෙනවා ත්‍රිපිටකේ. මොකද්ද? මෙන්න මේ සරකාණි කියන යම්කිසි ශාක්‍ය වංශික යම්කිසි තැනැත්තෙක් පිළිබඳ. අනේ තැනැත්තා ගැන සඳහන් කරනවා, මේ තැනැත්ත බේබද්දෙක්. මේ තැනැත්තා බිබී ඉඳලා 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 මරණයටපත් වෙනවා. ඉතින් මරණයටපත් වුණාම බුදුරජාණන් වහන්සේට එනවා පණිවිඩේ. මොකද්ද? මෙන්න මේ ශාක්‍ය වංශී ඉඳිය මෙන්න මේ නම තියෙන තැනැත්තා මරණයටපත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඒ සරකාණි තමන්ගේ වැඩ කරගෙන ඉවරයි. එයා අනිවාර්යෙන් අපාගත වෙන්නේ නැති ස්වරූපයක් එයා තුළ හදාගෙන ඉවරයි කියලා ඔන්න ඔය විදිහ ප්‍රකාශයක් කරනවා. ඉතින් මොකද වෙන්නේ? මුළු ශාක්‍ය වංශෙම එකතු වෙලා බුදුරජාණන් වහන්සේට බැන බැන යනවා. මෙන්න මේ සරකාණිත් අපාගත වෙන්නේ නැලු, සරකාණිත් සෝවාන් වෙලාලු. එහෙනම් මේ ඉන්න මේ සැව මේ සැවැත් නුර නෙමේ, අනිත් පැත්ත ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ යම්කිසි ඒ නුවර ඉන්න කිඹුල්වත් නුවර ඉන්න සියලුම පුද්ගලයෝ අපාගත වෙන්නේ නැනි මේ විදිහ කතාවක් කියනවා නම්, මෙන්න මේ බේවද්දට මෙහෙම කියනවා නම් කියලා ඔන්න ඔය විදිහට ඒක දිගට බුදුරජාණන් වහන්සේට බැන බැන යනවා. බුදුරජාණන් වහන්සේට දොස් කියනවා, මෙන්න මෙහෙම කියලා තියෙනවා බලන්නකෝ, මේ විදිහට නම් ඉතින් එක එක්කත් අපාගත වෙන්නේ නැනි කි කිය හැමෝම සෝවාන් කි කිය බැන බැන යනවා. ඉතින් යනකොට අර ආනන්ද හාමුදුරුවෝ වගේ අර මහා නාම ශාක්‍ය කියලා කෙනෙක් ඉන්නවා, එයාට මේක අහගෙන ඉන්න බෑ. මේ දොස් කියනකොට හිතට අමාරු. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කියන භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහේ දෝෂයක් මේ පිරිස කියනවා. මෙන්න මේ විදිහට නිග්‍රහයක් කරනවා. මොකද්ද? මෙන්න මේ වගේ බේබද්දෙකුත් සෝවාන් වුණා නම් ඔක්කොටම සෝවාන් වෙන්න පුළුවන් කියලා නිග්‍රහයක් කරනවා කියලා සඳහන් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා, ඔය මිනිස්සුන්ට ඔවත් තේරෙන්නේ නැහැ. ඔය මිනිස්සුන්ට ඔවත් තේරෙන්නේ නැහැ. ඒ වෙනුවට මෙන්න මේ ප්‍රතිපදාව වඩ아가න ගියපු කෙනෙක්, එයාගේ සීලය සම්පූර්ණ නොවෙන්න පුළුවන්. නමුත් එයා තමුන් තුළ අන්න මේ විදිහේ අපාගත නොවන ස්වරූපයක් හදාගෙන තියෙනවා කියලා යම්කිසි පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් එතන මොකද්ද ගෙන හැර දක්වන පැහැදිලි කිරීම අනර මේ ධර්මයේ සාක්ෂාත් කරපු පුද්ගලයන් 8 දෙනෙක් පිළිබඳ මේ පින්නතුන් අහලා ඇති. මොකද්ද ඔය දැන් රතන සූත්‍රයේම නිතර නිතර කියනවානේ. රතන සූත්‍රයේ මේ දැන් භූතයෝ මේ කාලේ ඉන්න භූතයොන්ට ඇවිල්ලා එපා වෙලා ඇති මේ කොරෝනා වසංගතෙත් එක්ක ආඋදේ දවල් හවස හැම වෙලේම අහන්න ලැබෙන්නේ මේ රතන සූත්‍රය. ඉතින් මොකද්ද මේකේ තියෙන මැජිකල් පවර් එක? මෙන්න මේ සත්‍ය පිළිබඳ ප්‍රකාශ කිරීමක් තමයි කරන්නේ. මේ සත්‍ය වචනයක් තමයි කියන්න උත්සාහ කරන්නේ මේ රතන සූත්‍රය කියලා. එහෙම නැතුව මිකුත් මන්තරයක් නෙමෙයි. ඉතින් ඒ සත්‍ය තමුන් තුළ නැති පිරිසක් නැවත 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 අන්න රතන සූත්‍රේ සද්ගායනා කරනවා. ඉතින් නමුත් ඒ වගේ දෙයක්කින් ආනිසංසයක් තියෙයිද කියන ගැටලුවක් මතුවෙනවා. තමන් තුළ ඒ සත්‍යයක් පිහිටලා නැතුව, තමන් තුළ ඒ සත්‍යයක් නැතුව අන්න සත්‍යානුභාවයක් කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ රතන සූත්‍රයේ එක් ගාථාවක මෙන්න මේ 8 දෙනා පිළිබඳ සඳහන් කරනවා. මේ 8 දෙනා කවුද කියලා සඳහන් කරනවා. මොකද්ද සඳහන් කරන්නේ? යේ පුග්ගලා 8 සතං පසත්තා චත්තාරීේතානි යුගානි හොಂತಿ. තේ දක්ඛිනේ යා සුගතත් ශාවකා ඒතේ සුදින්නානි මහප්පලානි. ඉදම්පි සංගේ රතනම් පනීතං කියලා තමයි සඳහන් කරන්නේ. මෙන්න මේ සංඝයා කියන පිරිසගේ මෙන්න මේ රතන ස්වභාවය තියෙනවා. මෙන්න මේ නිවැරදි ස්වභාවය තියෙනවා. අන්නේ සත්‍යානුභාවයෙන්, ඒ සත්‍යයේ අනුභවයෙන් යහපතක් වේවා කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් සංඝ කියපු ගමන් මේ සිවුරු කියලා අදහසක් තමයි ගොඩ දෙනෙට එන්නේ. නමුත් එහෙම සංඝ ස්වරූපයක් නෙමෙයි මෙතනගෙන හැර දක්වන්නේ. ඒ වෙනුවට මෙන්න මේ ධර්මය වඩලා තියෙනවා. මේ ප්‍රතිපදාවක් තමුන්ගේ හිත තුළ වඩලා තියෙනවා. මෙන්න මේ පුද්ගලයන්ගෙන් 8 දෙනාගෙන් කෙනෙක් බවට පත් වෙලා තියෙනවා කියලා සඳහන් කරනවා. අන්න ඒ ආනුභව බලයෙන් මෙන්න මේ පිරිසට, මෙන්න මේ විශේෂ පිරිසගේ ආනුභව බලයෙන්, ඒ පිරිසගේ ඒ තියෙන සත්‍යතාවයේ බලයෙන් යහපතක් වේවා කියලා තමයි සඳහන් කරන්නේ. එතකොට අන්න ඒ 8 දෙනා ගැන මෙන්න මේ සූත්‍රෙත් මෙන්න මේ මහා නාම ශාක්‍යයට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් අහලා ඇතිනේ ওই මුල් ටිකනම්. ඉතින් අන්තිම දෙන්නා ගැන විතරක් මම කියන්න. මොකද ඒ දෙන්න අන්න සෝවාන් උනකේනා සහ සෝවන් මාර්ගස්ත කෙනා කියලා දෙන්නෙක් ගැන හර දක්වනවා. 8 දෙනාගෙන් අන්තිම දෙදෙනා. එක් කෙනෙක් සෝවන් වෙලා ඉන්නවා, අනිත් කෙනා සෝවන් මාර්ගස්තෙක්. සෝවන් මාර්ගයට වැටිලා තියෙනවා කියලා සඳහන් කරනවා. එතකොට මෙන්න මේ දෙන්නත් අනිවාර්යෙන් අපාගත වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඉතින් මේ සෝවන් මාර්ගස්ත කිව්ව ගමන් අන්න එනවා තව වචන දෙකක් ගැලපිලා. මොකද සද්ධානුසාරි ධම්මානුසාරි. සෝවාන් වෙලා නැහැ. නමුත් මේ මාර්ගයට වැටිලා ඉන්නේ. ඒ වැඩේ බොහෝ දුරට කරලා ඉවර වෙලා ඉන්නේ. ඉතින් මේ දෙන්න ගැන විශේෂයෙන් සඳහන් කරනවා. මොකද්ද? අන්න එක්කෙනෙක්ගේ ස්වරූපය තමයි මේ තැනත්තා අන්න යම් කිසි විදිහක මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි අචල සද්ධාාවක් නැහැ. ඒ අචල වෙන ස්වරූපයට වැඩිලා නැහැ. නමුත් මේ තැනත්තා යම් කිසි මේ හිතක් වඩලා තියෙනවා. කොයි මට්ටමටද? මෙන්න මේ ඉන්ද්‍රිය මට්ටමට මේ හිත වඩලා තියෙනවා. ඉන්ද්‍රිය මට්ටමනේ මේ ප්‍රතිපදා වඩලා තියෙනවා. අන්නේ ඒ වගේ තැනැත්තෙක් ඉන්නවා. එතකොට මේ තැනැත්තා ඉන්ද්‍රිය මට්ටමට වඩලා තියෙනවා වගේම මේ ධම්මානුසාරී තැනැත්තා යම් කිසි පමණකට මේ ධර්මය අත්විඳලා තියෙනවා. අත්විඳලා තියෙනවා. අන්නේ ඒ තැනැත්තත් අනිවාර්යෙන් අපාගත වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. සෝවාන් වෙලා මිසක් මරණයටපත් වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ වගේම තව සඳහන් කරනවා සද්ධානුසාරී පුද්ගලයෙක් ගැන. ඒ තැනැත්තත් ඉන්ද්‍රිය මට්ටමට වඩලා තියෙනවා. මේ ප්‍රතිපදාව අන්න ඒ වගේම මේ තැනැත්තා අර ධර්මයේ යම් කිසි පමණකට අත්දැකලා නැහැ. මේ බුදුරජාණන් වහන්සේ කියන ධර්මය තමුන් තුළ සාක්ෂාත් කරගෙන නැහැ යම් කිසි පමණකටවත්. නමුත් අන්න තථාගතයන් වහන්සේ කෙරෙහි සද්ධාාවක් ප්‍රේමයක් තියෙනවා කියලා සඳහන් කරනවා. ඔන්න ඔය පුද්ගලයෝ දෙන්නත් අනිවාර්යෙන් අපායෙන් මිදිලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වනවා. ඉතින් ඔහොම කියලා කිව්ව ගම මොකද කරන්නේ? කට්ටි හිතනවා, කල්පනා කරනවා, එහෙනම් අපිත් මේ බෝට්ටුවේ තමයි කියලා. අන්න මා පිටත් තියෙන තථාගතයන් වහන්සේ කිරි සද්ධා ප්‍රේමය කියලා අන්න ඒ බෝට්ටුවේ නැගලා නිවන් යන්න කල්පනා කරන්න පුළුවන්. නමුත් ඇත්තම දේ තමයි එතන පිටිපස්සේ ඊට වැඩි එහා ගියපු දෙයක් තියෙනවා. මෙන්න මේ ප්‍රතිපදාව, මේ සතිමත් බව ඉන්ද්‍රිය මට්ටමට වඩලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. අනේ ඉන්ද්‍රිය මට්ටම මොකද්ද කියන එක යම් කිසි කෙනෙක්ට ගැටලුවක් මතුවෙන්න පුළුවන්. ඉතින් අපි පොඩ උපමාවකින් ඕක කිව්වොත් අන්න බයිසිකලයක් පදින්න අපි පුරුදු වෙනවා ටිකෙන් ටික. අර විදිහට ට්‍රේනින් වීල් දාලා පුරුදු වෙනවා. ඒ විදිහට වැටෙන්නේ නැති වෙන ස්ථිර විදිහට හදාගෙන පුරුදු වෙනවා. අන්න ඒ වගේ අපි සතියත් පුරුදු වෙනවා. වම දකුණ කී කිය මෙනෙහි කිරීමක් සමග අන්න සතිය පිටවන්න පියවරක් දෙකක් තුනක් සිහියෙන් යන්න පුරුදු වෙනවා. එහෙම ටිකෙන් ටික පුරුදු වෙලා අන්න යම්කිසි අවස්ථාවක මේ තැනත්තා මෙන්න මේ සතිමත් බව ටිකෙන් ටික වඩ아가න ගිහිල්ලා අර විදිහට බයිසිකලයක් ටිකෙන් ටික පදින්න පුරුදු වෙලා ටිකෙන් ටික දැනගෙන අන්තිමට යම් කිසි වෙලාවක මේ පින්නතුන් දැකලා ඇති මේ තැනත්ත අවුරුදු ගණනාවකට පස්සේ යන්න හැන්ඩල් එක අතහැරලා යන තරමට මේ බයිසිකලේ දක්ෂයෙක් ශූරයෙක් බවට පත් වෙනවා. ඒ විදිහේ හැකියාවක් තමුන් තුළ දියුණු කරගන්නවා. අන්න ඒ தത്വෙට මේ ප්‍රතිපදාව වඩලා තියෙනවා කියලා තමයි අපිට උපමාවකින් කියන්න පුළුවන්. අන්න ඒ විදිහේ කෙනෙක් අනිවාර්යෙන් අපාගත වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් ඒකින්ද මේ සාරකාණිටත් කිසි ප්‍රශ්නයක් නැහැ. එයත් ඒ විදිහේ ප්‍රතිපදාවක් වඩලා තියෙන කෙනෙක්. එයාගේ සීලය සම්පූර්ණ නොවුණා වෙන්න පුළුවන්. නමුත් මේ විදිහට ප්‍රතිපදාවක් වඩලා මෙච්චර පමණක් වැඩ කටයුතු කරලා තියුණ කෙනෙක්. එහෙම කියලා ඒ සූත්‍රය අන්තිමට හරි අමුතු විදිහේ කතාවක් කියනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ගෘහපතිය ඔබට පේනවද මෙන්න මේ ඉස්සරහ තියෙන සල්ගස්, මේ මහ විශාල සල්ගස් ඔබට පේනවද? මෙන්න මේ සල්ගස් උනත් මේ විදිහේ සුභාෂිතයක් දන්නවනම්, මේ විදිහේ නිවැරදි දැනීමක්, මේ විදිහේ නිවැරදි අදහසක් දන්නවනම්, මේ විදිහේ හොඳ නරක අතර වෙනසක් දන්නවනම්, මේ සල්ගත් සල්ගහක් උනත් අපාගත වෙන්නේ නැහැ. මේ සල්ගස්වත් අපායට යන්නේ නැහැ. ඉතින් සරකාණ ගැන මොන කතාවද කියලා තමයි බුදුරජාණන් වහන්සේ අවස්ථාව අහවර කරන්නේ. එච්චරකට පෙන්නලා දීලා තමයි අහවර කරන්නේ. මේ ගස්වත් අපාගත වෙන්නේ නැහැ මෙන්න මේ කියන කතාව හරියට දන්නවනේ. ඉතින් සරකාණි ගැන මොන කතාවද කියලා. ඉතින් අනේ විදිහේ ටිකෙන් ටික ක්‍රමානුකූලව යන ප්‍රතිපදාවකට තමයි අපි මේ වැටලා ඉන්නේ. එතකොට මේ විදිහේ ක්‍රමානුකූලව වඩාගෙන තමුන් තුල දියුණු කරගෙන අර අඩුපාඩු වලට පොඩ්ඩක් ඉඩ තියලා ඒවට අවස්ථාවක් දීලා, ඒ කාලෙත් එක්ක ඒවට හැදෙන්න අවස්ථාවක් දීලා තමුන් ටිකෙන් ටික මේ වඩාගෙන යන ප්‍රතිපදාවකට තමයි යොමු වෙලා ඉන්නේ. ඉතින් එහෙම වඩන කෙනෙක්ට එහෙම ටිකක් තමුන් කෙරෙහි අනුකම්පාවකින්, තමුන් කෙරෙහි මෛත්‍රියකින් මේක වඩාගෙන යන කෙනෙක්ට අන්න යම් කිසි දවසක අර විදිහට අර නිවැරදි සංඝ ස්වභාවය, අර පුද්ගලයෝ නට දෙනෙක් කියලා සඳහන් කරන නිවැරදි සංඝ ස්වභාවයකට පත් වෙන්න පුළුවන්. අර විදිහට අපායෙන් මිදුණා කියන ස්වරූපයකට පත් වෙන්න පුළුවන්. අන්න එවැනිව පත් වීමක් සඳහා, එවැනිව නිවැරදි භාවයක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු
සාදු සාදු සාදු.
හරි, මම හිතන්නේ ධර්ම දේශනාව කාටත් කුක්කුච්චි අඩු කරගෙන මේ ගමන යන්න ඉතාමත් කාලුචිත වෙන්නේ නැති කියලා කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ධර්ම දේශනාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. එම නැත්තම් අපි දවයි එනම් උදේ අපි එනම් පහවර කරමු නේද?
හොඳයි.
ඕකාස්ත වන්දාමි පන්තේ
සුඛේ හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත් තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං.
සාදු ඕකාස කමාමි බන්තේ
සුඛී හන්තු.
තුතියම්පි ඕකාස කමාමි බන්තේ
සුඛී හන්තු.
සත්‍යම්පි ඕකාස කමාමි බන්තේ
සුඛී හන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයවන්නෝ සුඛං බලං ආයිරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතෝ.